හරි දෙයක් තියෙනවා නම් අපි අත්දකින මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ දේ තියෙනවා නෙවෙයි වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ අන්‍ය තත්වයකටපත් වෙනවා කියන එක. අන්‍ය තත්වයකටපත් වෙනවා කියනකොට තීරුම් ගන්න මේ තියෙන දෙයක් තව තත්වයකටපත් වීමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ තියෙන තත්වය හැමම නිරුද්ධ වෙලා තව තත්වයක් හට ගන්නවා. ඒකයි මේකයි වෙනස්. අපි දන්නේ අපි මොනවා හරි දැනගත්තා නම් අපි නොදන්න දේවල් ගැන අපිට කතා කරලා වැඩක් නැහැ නේද? මොනවා හරි තියෙනවා කියලා හිතුණොත් හරි ඒකේ తত্ত্বය තමයි ඒක මොහොතක්වත් පවතින්නේ නැහැ අන්‍ය තත්වයකටපත් වෙනවා. ඒ තියෙනවා කියලා හිතන දේත්
ඒ ඉතින් තමයි ඒක වෙන්නේ.
හිත ඇතුලේ හරි කොහේ හරි හිත ඇතුලේ දැනගන්නේ මොනවා හරි ඒක තමයි. දැන් මොනවා හරි තියෙනවා කියලා දැනගන්නේ හිතෙන්. ඒක පවතිනවා කියලා දැනගන්නවා නම් ඒක දැනගන්නෙත් හිතෙන්. වෙන දැනගන්න විදිහක් නැහැ නේද? අපි දන්නේ නැතුව එළියේ මොකක් හරි තිබුණට ඒක අපිට අදාළ නැහැ. එයා අපි දන්නේ නැහැ. දැන් අපි කාටවත් පේන්නේ නැති කවුරු හරි මෙතන ඉන්නවා නම් අපට අදාළ නැහැ. අපේ ලෝකෙට නැහැ. ඒක අපේ හිත දැනගන්න ඒව ගැන තමයි අපි බලන්න ඕනේ නේද? මොකද තියෙනවා කියලා දන්නේ ඒවා කෙලෙස් ඇති වෙන්නේ ඒවා. අපි නොදන්න ඒවට අපිට කෙලෙස් ඇති වෙන්නේ මෙතන කවුරු හරි අපිට පේන්නේ නැතුව හිටියොත් අපිට තරහක් ඇති වෙන්නේ නැහැ, ඇලිීමක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒක අපේ ලෝකෙට නැහැ. තේරෙනවද? අපි මොනවා හරි දැනුවත් වුණ දෙයක් හින්දා තමයි අපිට ඇලිීමක් හරි ගැටීමක් හරි ඇති වෙන්නේ. ඒකත් කොහොම හරි දැනගෙන තියෙනවනේ. පේන්නේ නැති වෙන්න පුළුවන්. අහලා හරි දැනගෙන තියෙනවනේ. දෙවිවරුම එහෙම පේන්නේ නැතුව ඉන්නවා ඇති. ඒ කොහෙන් හරි දැනුවත් වෙලා තියෙනවනේ. ඒ දැනුවත් තුන ඕන දෙයකට අපිට කෙලස් ඇති වෙන්න පුළුවන්. හැට පේන්නම ඕනේ නැහැ. ඒ හින්දා තමයි දැනුවත් වෙන්න අපිට ඇහැ විතරක් නෙමෙයි තියෙන්නේ. ආයතන හයක් තියෙනවා. ආයතන හයෙන් ඕන එකකින් දැනුවත් වෙන්න පුළුවන්. ඒ මොනවා හරි දැනගත්තා නම් ඒක මත තමයි අපේ ඇලීමක් ගැටීමක් රාගයක් ද්වේෂයක් මෝහයක් නේද? ඕන දෙයක් ඇති වෙන්න පුළුවන් අපි දන්න ලෝකේ මතනේ. අපිට අහු නොවන මොකක් හරි ලෝකයක් තිබුණාට අපිට ඒක අදාළ නැහැ. අපිට කෙලෙස් ඇති වෙන්නේ
නැහැ. අනිත් විතරක් ගන්න අරමුණු
තියනවා. මේ කලින් ඇච්ච දේවල් දැනගත්ත දේවල් බැරි. ඉතලම බලන්නේ ඉතින්. තමන්ගේ මනසෙන් ගන්න ඒවා තමන්නේ දන්නේ. මනසෙන් මොනවා හරි දැනගත්තාම ඒ අනාගතේ වෙන දේවල් මනසෙන් දැනගන්නවා කියන්නේ මනසෙන් හිතාගන්නවා තමයි.
අනාගතේ දන්නේ නැහැ. අනාගතේ මෙහෙම වෙයි කියලා
හිතන්න පුළුවන්. දැන් අපි අතීතය ගැන මොකක් හරි දැනගත්තට ඒක දැන් එන්නේ නැහැ. අතීතය ඉවරයි. අතීතය නිරුද්ධ වෙලා ඉවරයි. ඒක මතකේ තිබුණාට මතක් කළාට ඒක ගෙවිලා ඉවරයි. ආපහු ගන්න බෑ. අතීතය මැරිලා ඉවරයි. අපි කොච්චර හිතුවත් ආයේ ඒක එන්නේ නැහැ.
හරි? දැන් අපිට කියනවා නේද දැන් අපි කුසලයක් හරි අකුසලයක් හරි කරලා දැන් ඒක ඉවරයි.
ඔව්.
හැබැයි ඒක ගැන හිතනකොට
ඒ අලුත් කර්මනේ හිතනවා හිතනවා කියන්නේ.
ඒ පරණ එකක් ගැන
නෙමෙයි. පරණ එකක් ගැන හිතලා අලුත් කර්ම සකස් කරන්න පුළුවන්. පරණ දැන් දානයක් දීපු එක ගැන හිතලා ආයේ ආයේ සතුටු වෙනවා කියන්නේ ආයේ ආයේ කුසල් සිත් හැදෙනවා. කාට හරි බැන්න එකක් මතක් කර කර ඉන්නකොට අකුසල් හිත් හැදෙනවා. ඉතින් අකුසල් හිත් හැදුවොත් අකුසල් විපාක තියෙනවා. කුසල් හිත් හැදුවොත් කුසල් විපාක තියෙනවා. දැන් ඒකයි ඒ හොඳ දෙයක් ගැන හිත හිතා ඉන්නකොට ඉතින් අඩු ගානේ අකුසල් එන්නේ නැහැනේ. කාට හරි බැන බැන ඉන්න එක හරි නවතිනවනේ. කරපු පිනක් ගැන මතක් කර කර ඉන්නකොට ඒක හොඳයි. ඈ කියන්නේ ලෝභෙන් ද්වේෂෙන් ඉන්නවට වඩා හොඳ කරපු පින්කමක් මතක් කර කර සතුටු වෙනකොට එතකොට දෙපැත්තක් වෙනවා. එකක් තමයි සතුටෙන් ඉන්නේ සතුටෙන් ඉන්නවා කියන පින්. අලුත් පින් කෙරෙන. හරි. ඒ වගේම එහෙම ඉන්නකොට නරක සිත් එන්නේ නැහෙනි. කවුරු හරි බැන්න එකක් මතක් වෙලා එයාට බැන බැන ඉන්නේ නැහෙනි එතකොට. එතකොට ඒ අකුසල් යටපත් වීමකුත් තියෙනවා. කුසලයම මෙනෙහි කරනකොට කුසලය වැඩි වෙනවා. සය යටපත් වෙනවා. හරි. කියන එක ලෝකෙට අයිති ධර්මතාවයක්. ලෝකෙට අයිති කියන්නේ හේතු ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. හේතුවක් නැතුව හිතක් හටගන්නේ නැහැ. හිත සකස් වෙන්න හේතු යෙදුනින් තමයි හිතක් පහළ වෙන්නේ නේද? ඉබේ පහළ වෙන්නේ. ඒකට හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එක හැමතිස්සෙම පටිච්ච සමුප්පන්නයි. හරි? එනවා සිතුවිල්ලක්ම පටිච්ච සමුප්පන්නයි. ඉබේ පහළ වෙනවා කියලා කන්නේ. පටිච්ච සමුප්පන්න බව නොදැක්කොත් භවයක් හැදෙනවා. පටිච්ච සමුප්පන්න බව දැක්කොත් එතන ඇත්ත ඇති හැටි දැක්කොත් භවයක් සකස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක උපදින හැටි මෙහෙමයි කියලා දැක්කොත් ඒකේ තියෙන ලක්ෂණ ටික දැක්කොත් එතකොට අවිද්‍යාව නිමෙයි. ඇත්ත ඇති හැටි දන්නේ නැති වෙනකොට අවිද්‍යාවේ හිටියොත් පටිච්ච සමුප්පාදයේ භවය සකස් වෙනවා. ඒකයි අපි මේ උපදින හැටි නුවණින් දකින්න පුරුදු වෙන්නේ.
මේ සකස් වුණා කියන්නේ තව සිතුවිල්ල ආයේ ඒ
විපාක දෙන්න හැකියාව තියෙනවා. කර්මයක් කරන මේ මොහොතේම දිගට දිගට යන්න ඕනේ නැහැ. ඒකට විපාක දෙන්න කොයි වෙලාව විපාක දෙයිද දන්නේ නැහැ. දැන් දානයක් දුන්නොත් මේ මොහොතේම අපිට ඒකේ විපාක පහළ වෙන්නේ නැහැ. නේද? ඒක කාලයක් ගිහින් ඒක විපාක දෙන මොහතාවම විපාක දෙනවා. හරි. එතකොට මේ විපාක දෙන්න කර්ම සකස් වීම සිද්ධ වීම තමයි ඉතින් භවයක් සකස් වෙනවා කියන්නේ. එතකොට කර්ම සකස් කර්ම අපේ හදනවා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් කරන දේවල්නේ එන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර කර්ම. ඒ කර්ම කියනකොට විපාක දෙන්න පුළුවන්. ඒක විපාක දෙන්න පුළුවන් ඒව සකස් වෙනවා කියන්නේ භවයක් සකස් වෙනවා. ඒක ඒකට අදාළව විපාකයක් එන්න
පුළුවන්.
නොගෙන ඉන්න කියන එක ඒකේ ඇත්ත ඇති හැටි දකින්න නැති වෙනකොට කර්මස්රස්. අපි මුලාවෙන් අවිද්‍යාවෙන් ඒක බාර ගන්නකොට කර්මස්රස්. සසරය. එකෙන් බේරෙන්න පුළුවන් ඇත්ත ඇති හැටි දකින්නකොට. ඒකට තමයි ඒක උපදින හැටි දකිනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ. මේ හේතු යෙදුනහින්ද මෙහෙම හටගත්තා. හරි උපදිනවා නම් පටිච්ච සමුප්පන්න. උපදින්න හේතු යෙදුන හින්දා උපදිනවා. එතකොට අපිට කරන්න පුළුවන් උපදින්න හේතු හොයලා ඒව නැති කරා නම් උපදින්න. උපදින්න හේතු වෙන්නේ අපේ තියෙන කැමැත්ත. උපදින්න කැමැත්ත. තණ්හා ආසාව.
සමහර ප්‍රගුණින්නේ
ආස නැහැ නේද? ඒ ආස නැතිකමට ආසාව තියෙනවා. ඒකට කියනවා විභව තණ්හා. භව තණ්හා විභව තණ්හා කියලා දෙකක් හිටිනවා. මේ උපදින්න ආස නැති වෙන්නේ මේ ඇත්ත දැකලා නෙමෙයි. කලකිරිලා මේ කියන්නේ. ඔහු කරගන්න බැරි හින්දා කරන දේවල් හරියන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ. බැනුම් අහන්නමයි වෙන්නේ. එතකොට හිතෙනවා ජීවත් වෙලා මොකටද කියලා. ඒ ඇත්ත දැකලා නෙමෙයි. තේරුණා? තාම අවිද්‍යාවේ ඉන්නේ. හරි. එතකොට එන්නේ විභව තණ්හාව.
ඒ කියන්නේ කලකිරිලා.
කලකිරිලා. ඔව්. අවබෝධය නෙමෙයි.
ඒ දෙකේ ටිකක් කලකිරීමෙන් දැන් අර
හේතුම කලකිරිලා කියන්නේ ඇත්ත දැකලා කලකිරිලා නෙමෙයි. මොනවා හරි බලාපොරොත්තු වෙනවා ලැබෙන්නේ නැති කොට කලකිරෙනවා. එපා වෙලා කියන්නේ එහෙම නෙමෙයි. කරගන්න බැරි කමට. බුදුදහම
කලකිරෙනවා කියන්නේ ඒක වෙලා.
ඒ ඇත්ත දැකලා දුක දකින්නකොට දුකේ කලකිරෙනවා. ඇයි අපි දුක් වෙන්නේ? නේද? දුක කියන එක අවබෝධ වෙනකොට දුකේ කලකිරෙනවා. එතකොට දුකෙන් මිදෙන්න උත්සාහ කරනවා. ඒක තමයි අවබෝධය. එහෙම නැතුව දුක කියන එක ගැන කිසිම අවබෝධයක් නැතුව අර සැප විඳින්නනේ තණ්හා කරන්නේ සැප නැති හින්දා කලකිරෙනවා. ඒක අවබෝධෙ නෙමෙයි.
එතකොට ඒක
නිකන් එතකොට මුලා වෙයි.
ඉස්පිරිතාලෙට ගිහිල්ලා එනකොට මුලා
ඒක මතක නැහැ. ඒක තමයි.
ඒක එක විඤ්ඤාය. එතකොට දැන් අනිත් උසස් විදිය කොහොමද ඒක? කියන්නේ
උසස් විදිය ඉතින් ඒ ස්පිරිතාලේ හිටියේ මොකද කියලා හේතු ටික දකින්න පුළුවන්. ඒ දුකට ආයේ පත් නොවි ඉන්න විදිහක් තියෙනවා. දැන් ලෙඩ වෙන එක දුකයි.
ඒක ගැන හිතන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. ඇයි මේවලක් මෙහෙම දුක්?
මෙනෙහි කරන්නේ ඇත්ත දකින්න. ඒක ගැන හිත හිතා දුක් වෙන්න නෙමෙයි.
නෑ. ඒ ඇත්තෝ මොකද එහෙම දුක් වෙන්නේ? ඒ කාරණාව මොකද්ද? මම කරන විදිය කොහොමද? කියලා
එහෙම හිතන එකද? ඒකයි කියන්නේ. අනේ විදිය කොහොමද කියන එක ඉතින් Tamanට මොන විදියෙන් හිතුවත් අවබෝධයයිද කියන එක ඒක තම තමන්ගේ වැඩක්. අපි ගන්න ඕන දැන් අපි ලෙඩ වුණොත් අපිටත් ඔය තත්ත්වෙ නේද? මම ලෙඩ වුණා. මාව දුකටපත් වෙනව නේද?
ඒක දෙලෙවීම නවත්තන්න බැරි දෙයක්. ඒක සාමාන්‍යයෙන් මේ ජීවිතේ
ඒක තමයි. ඒක දැන් නුවණින් දකින්න ඕන. දැන් ලෙඩ නොවි ඉන්න විදිහක් තියෙනවද? ඔක තමයි බුදුහාමුදුරුවෝ හෙව්වේ. ජාති ජරා ව්‍යාධි මරණ නැති තත්වයක් තියෙනවද? එහෙම தත්වයක් තියෙනවා. ඒක තමයි නිවන. දුක්ඛ නිරෝධය කියන්නේ. දුක කියන එක දකිනකොට ඊළඟට නුවණින් දකින්න ඕන මේ දුකට හේතුව මෙතනයි තියෙන්නේ කියලා. දැන් ඒක දකින්න නුවණක් ඕන, ප්‍රඥාවක් ඕන. ඒකට තමයි අපි ධර්මය අහන්න ඕන. මොකද බුදු කෙනෙක් තමයි ඕක ඇත්ත ඇති හැටිම හොයාගෙන කියන්නේ. අපිට නිකන් හිතුවට බෑ. අපි කරන්නේ ඉතින් ලෙඩ නොවි ඉන්න අර බෙහෙත් ගන්නවා, මේ බෙහෙත් ගන්නවා, ඩයට් කරනවා, අරෝ මේවා රටේ නැතිව එක්සර්සයිස් කරනවා නේද? ඔව්. එහෙම හිටියොත් ලෙඩ නොවි ඉන්න පුළුවන් කියලා
හිතනවා.
හිතනවා විතරක් නෙවෙයි ඒක කරනවා.
එහෙම කරන්නේ ඒගොල්ලොත් ලෙඩ වෙනවා
අන්න ඒක පේන්නේ නැහැ. දැන් එහෙම කළත් ලෙඩ නොවී ඉන්න පුළුවන්ද? ඔන්න නුවණින් බලනවා. මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? වයසට යනවා ඉන්න පුළුවන්ද? අන්න එතකොට පේනවා මේක මේ తాවකාලික විසඳුමක් නිසා ඇත්ත විසඳුම නෙමෙයි. හරි. එතකොට තමයි ඊට වඩා ගැඹුරට ඒක හේතුව හොයන්නේ වෙන්නේ. ඒක තමයි මේ දහමෙන් පෙන්නන්නේ. එතකොට මේ දුක ඇති වෙන්න හේතුව පෙන්නවා තණ්හාව කියලා.
ඒක ආසන්න එක තමයි අපිට දැනගන්න.
ඔව් ඒක අපට පේන්නේ. ඒක තමයි ඒක බුදු කෙනෙක්ම මේ ලෝකේ ඇති ඇටි දැකලා පෙන්නලා දෙන්නේ. එතකොට අපි ධර්මය අහලා ඒක එහෙම වෙන්නේ නැති අපිට දැනට නොපෙනුනාට අපි කොහොමද ඒක දකින්න මනස දියුණු කරගන්නේ? ප්‍රඥාව දිනු කරගන්න. ඒක තමයි මේ මාර්ගය වඩනවා කියන්නේ.
සසරේ බය නැතිකල
දැන් අපි කරන මේ ටිකෙන් ඒ දුක නැති වෙයිද කියන එක බලන්න. එහෙම නැති වෙන්නේ නැත්නම් ඒක ඒ ලෝකෙටයි දෙයක් මිසක් මේ ලෝකෙන් මිදෙන දුකෙන් මිදෙන විදිහක් නෙවෙයි. එහෙනම් තමයි මේ බුදු කෙනෙක් පෙන්වන්නේ දුක කියන්නේ මේකයි. ওই දුක හටගන්නේ මෙහෙමයි. ඔන්න ඔය හටගන්න හේතු නැති වුණොත් දුක හටගන්නේ දුකෙන් මිදෙන. හැම ආසාවම තණ්හාව තමයි. අපි ජීවත් වෙන්න ආසාවම නෙමෙයි දැන් ජීවත් වෙන්න විතරද අපි කෑම ගන්න පොඩිම දෙයක් ගත්තොත් නෑනේ තණ්හාවට හැදින්නට නෙමෙයි බඩගින්නට
දැන් හැබැයි ඒ ඔක්කොම එකට තියෙනවනම් කෑදරකමයි ආසාවයි බඩගින්නයි ඒ තුනම තියෙනවනම්
ඒවා යෙදෙනවා. ඒ කියන්නේ ඒවා මේ අපේ තියෙන කෙලස් පේන්නේ නෑ ලෝකෙටයි. දැන් අපි කන්නේ ජීවත් වෙන්න විතරක් නෙමෙයි. දැන් ওই කැලේ ඉන්න හාමුදුරුවෝ භාවනා කරන කට්ටිය එක වෙලයි දවසට. වළඳන්නේ ඒකත් මේ මහා ගොඩක් නෙමෙයි. බොහොම ටිකක්.
හැබැයි සම්පූර්ණ කන්නේ ජීවත්
ඒක බලන්න ඕන හොඳ කෑමක් හම්බ වුණහන් කෑම ඉවර වෙනකම් කනවද ඉතුරු කරලා යනවද ඕන ටික විතරද කන්නේ එහෙම මේ ඉතුරු කරනවා වෙන්න පුළුවන් උන්ට ඉතින් අර වෙන මොකක් හරි හින්දා ඒවා ඉපා වෙලා මිසක් නැතුව මේ මට දැන් මේ ශරීරෙට මේ ටික ඇති කියන අවබෝධයෙන් නෙමෙයි ඉතින් කන්න බැරි තරම් දුන්නොත් එහෙම වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ කෙලෙස් රාග, ද්වේෂ, මෝහ කියන ඒවා එන්න එන්න මේ වැඩෙනවා, වර්ධනය වෙනවා. හරි. මනුස්සයටත් එහෙමයි, සත්තුන්ට ඒක ගැන හිතන්නවත් විදිහක් නැහැ. හොඳ නිකන් ඔය බල්ලෙකුට එහෙම මස් ගොඩක් දීලා බලන්න මොකද වෙන්නේ
කියලා.
ඔව් ඉතින් අර තණ්හාව එහෙම යෙදෙනවා. අපි උනත් ඉතින් කන්න බැරි තරම් තියෙන කොම කන්නේ නෑනේ. ඒ උනාට අර ආසාව හින්දා කන ගතියක් තියෙනවා. නැහැ කියන්න බෑ. එතකොට ඒ දැන් ඔතන එන්නේ මෙහෙමයි. දැන් අපි දැන් ශරීරය මගේ කියලා අරන් තිනවනේ. මගේ ශරීරේ පවත්වන්න කන්නේ කියනකොට කෙලෙස් හේදිලා. ශරීරය අල්ලගෙන. හරි. මගේ ශරීරය මගේ ශරීරය තමයි ලෙඩ වෙන්නේ. මගේ ශරීරය තමයි ඔය කෑම කන්න හොඳ නැහැ කියන්නේ මගේ මාවලේ දැවි නැහැ. දැන් මේ කහලා හොඳ නැති ඒ වගේ හින් කන්න යන්න එපා. නෝනින් බලන්න මේ කියන්නේ. ඒ කියන්නේ ඒ දැන් පණ જાති ටික කන්ට්‍රෝල් කරලා නිවන් දකින්න බෑ. හැබැයි කෑම ගැන මෙනෙහි කිරීමෙන් ඇත්ත දකින්න පුළුවන්. ඒතරේ බුදුරජාණන් වහන්සේ දැන් හාමුදුරුවන්ට අනිවාර්යයි කෑම ගැන මෙනෙහි කරන එක. මෙනෙහි නොකර සිහිය පිහිටන් නැතුව දානේ වළඳන්න එපා කියලා තියෙනවා.
කෑම වලදින
වෙලාවට කන වෙලාවට අන්න වෙලාවට අනිවාර්යෙන් හිතට නුවණ සිහිය පිහිටලා තමයි කෑම ගන්න ඕන. එහෙම තියෙනවා. මොකද ඒක සිහිය දිනු වෙන එක. ඔව්. ඒක මතක් කරලා දෙන්න තමයි ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා අද නිකන් කියන්නේ. ඒක මේ වචන ටික කියන එක නෙමෙයි. කෑම කනකොට හැමතිස්සෙම මේ කෑම ගැන සිහිය නුවණ පිහිටන්න පුළුවන් නම් ඒක හිත දියුනේ නෑ. හරි. කෑම නොකා ඉන්න කියන එක නෙමෙයි. කන වෙලාවේ දැන් අපිට වෙන්නේ අපිට සිහිය නෑ. හරි. සිහිය පිහිටන්න පුරුදු කරන්න.
දැන් මෙතන කෑම ඔය ප්‍රශ්නට හදන්න ඕනේ නෑ. යන්න තමයි ගන්න.
ඒක ඉතින් දැන් රස නැතුව කෑවා කියලා අවබෝධ වෙන්නේ නෑ. රස ගැන නුවණින් බලා ඉන්න ඕනේ. රස කෑම කන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන අපි මුලා වෙනවා කියන එක දන්නේ නැති.
නෑ නෑ රසට හදන්නේ මුලා කරන්නේ
නෑ. ඔව්.
කෑමත් කරේදී කවන්න.
ඔව්. එහෙම කියලා දැන් නුවණ තියනකොට සිහිය යෙදෙනකොට රසට කෑවා කියලා ඒකේ වරදක් නෑ.
තියෙනවා.
ඔව්. සිහිය නැති වුණහම ඒකෙන් කෙලස් වැඩි වෙනවා. මේ කෑමම ආයි කන්න ඕන කොහොම එනවා ඉතින් මේක හරි රසයි. ඔව් තණ්හාව වැඩි වෙනවා.
මේ රසයි
කියලා නැවතුණා. හැබැයි රසයි කියලා එතනින් නැවතුණා.
ඔව් ඒක තමයි. එහෙම නවතින්නේ නම් සිහියයි නුවණයි යෙදෙන්න ඕන. එහෙම නැත්නම් අපේ පුරුද්දට අර තව ටිකක් ආයේ කන්න ඕන කියන එකමයි එන්නේ.
ආයේ කෑමෙන් ටිකක් අනුභව
කරන්න. එතකොට දැන් අතීතය නිරුද්ධ කරන්නේ නැහැ. මේක ආයේ අනාගතෙත් ලබා ගන්න ඕන කියන අදහසයි. මේ කෑමම ආයේ ලබා ගන්න ඕන. නැත්තම් ඊට වඩා හොඳ කෑමක් ලබා ගන්න ඕන කියලා ඔන්න අනාගතයට දානවා. එතකොට මේ අතීතයක නිරුද්ධ වෙන්නේ නැහැ. ඒක අල්ලගෙන අනාගතේ බලාපොරොත්තු ඇති කරගන්න. ඒ බලාපොරොත්තු ඇති කර ගැනීමමයි ඉතින් තණ්හාව ආසාව.
උපාදාන කියන්නේ දෙක නේද?
උපාදානිය කියන්නේ ඒක තව ටිකක් වැඩි වෙලා. තණ්හාව තියෙනකොට ඒකට අදාළ දේවල් අල්ල ගන්නවා. දැන් තණ්හාව රස විඳින්න වෙන්න පුළුවන්. අපි උපාදානය කරන්නේ කෑම. ඒව ලබා ගන්න කොහොමද? දැන් වැඩ ගොඩක් තියෙනවා. හරි.
ඒවා ලබා ගන්න තව වැඩ
කරනවා. තව වැඩ කරනවා. එතකොට ඒවා ඔක්කොම මේකේ ඒ process එකේ සිද්ධ වෙන දේවල්. කන වෙලාවට ප්‍රත්‍යවේක්ෂා කරනවා නම් හොඳයි ඉතින්.
දැන් කන්න ඉස්සෙල්ලා මම මේක කන්නේ මේක අර කියනවා.
ඒකත් නොකරනවට වඩා ඒක කියන එකත් වටිනවා.
දැන් අර සීල් ගත්තාම ඒක කියනවනේ.
ඔව්. ඉතින් සීල් ගත්තාම ඒ මතක් කරලා දෙන්නනේ ඒක කියන්නේ. සීල් ගත්තොනම් නොගත්තු වෙලාවටත් කනකොට ඒ කෑම ගැන සිහිය පිහිටන්න පුළුවන් නම් ඒ වෙලාවේ රස විඳින්න පුළුවන්. ඒකට ආයේ තණ්හා කිරීමක් එන්නේ නැහැ. හරි. ඒ දැන් තනත් රස විඳීම කියන්නේ දැන් මොන ආයතනද කියලා Tamanට තෝරගන්න පුළුවන්. මොකෙන්ද දැනෙන්නේ? දිවෙන්. ඒකට දිව කියන්නේ ඇහෙන් දකිනා වගේ තව ආයතනික ක්‍රියාකාරීත්වයක්. දිවෙන් රස විඳින.
ඇහත් එනවා. මොකද සමහරක් වෙලාවට හිතනවානේ මේක ලස්සනයි කියලා හිතට එනවා. පාට හොඳයි.
කන්න කලිනුත් කැම ගැන තණ්හාව එන්න පුළුවන්. ඒ ඒවා තමයි අපේ අර සිහිය නුවණ නැති හින්දා කෙලෙස් වෙනවා. හරි? ඒ කෙලෙස් වලින් ආයතන ටික එකතු කරනවා. ඒ කියන්නේ ඇහෙන් දකින දේ ඒකේ සුවඳ බලන්න පුළුවන්. රස බලන්න පුළුවන්. එහෙම එහෙම අනිත් ආයතන ටිකත් ඕකට එකතු කරනවා. එතකොට ඒ ආයතන උපද්දන්න තණ්හාව මේ ඇති කරන්නේ. දැන් එහෙන් දැකපු ගමන් ඔන්න ඔහුගේ සුවඳ බලන්න ඕන. දැන් නාසයක් උපද්දන්න තණ්හාව කැමැත්ත. රස බලන්න ඕන. කන්න දිවක් උපද්දන්න තියෙන කැමැත්ත. එතකොට මොකද්ද මේ තණ්හාව කියන්නේ? ආයතන උපද්දන්න තියෙන කැමැත්ත, ආසාව. රස තණ්හාව කියන්නේ දිවක් උපද්දන්න තියෙන ආය කාල බලන්න ඕනේ. රස විඳින්නනේ. රස විඳින්න නම් දිවක් එපේ. කෑම ටිකේ රස බලන්න දිවක් උපද්දන්න ඕනේ. දැන් රස බලන්න කියලා හිතුණාට මේ දිවක් උපද්දන්න තණ්හාව ඇති වෙලා
තියෙනවා.
ඉතින් කර්ම ශක්තිය අනුව එවිලේ ලැබෙන්නත් පුළුවන්, පහුවෙලා ලැබෙන්නත් පුළුවන්. වැඩේ තියෙන්නේ මේ ආයතනයකට තණ්හා කරන.
රස විඳින්න තණ්හා.
රස විඳින්න කියන්නේ ඉතින් දිවට තණ්හා. නේද? දිවෙන් රස බලන්නනේ ඕන. ඒකට ඉතින් දිවක් උපද්ද ගන්න එපයි. එතකොට ඉතින් දිවක් හදාගන්න වැඩ ටික ඔන්නානේ යටින් කෙරෙනවා. දැන් අපි කෑමක් කන්න හිතනහම කෑම ලබා ගන්න වැඩ ටිකක් අපි කරනවනේ. නේද? ඒක එක්කෝ හදා ගන්න ඕන නැත්නම් කඩෙන් ගේන්න ඕන මොකක් හරි වැඩ ටිකක්
කරනවනේ.
අන්නේ වැඩ ටික තමයි දැන් කර්ම.
ඇත්තට කන්න පටන් ගන්න ඉස්සෙල්ලත් අපි සෑහෙන ගාන අතින්ද ගිහලා තෝර ගන්න සුපර් මාකට් එකේ අපේ
ජාතියෝනේ අර එතකොට අර සුපර් මාකට් එකෙන් මේක ගන්නකොට මේකේ රස විඳින්න කියන එක මතක නැහැ.
ඔව්.
ඒ වැඩ ගොඩක් කරනවා මේක. මේක අල්ලගෙන
ඒක සිතුනවා.
ඔව්. දැන් සුපර් මාකට් දැන් මෙහෙම හිතන්නකෝ ඕක ගන්න කඩේට යන්න ඕන. කඩේට යන්න නම් ඇඳුමක් අඳින්න ඕන. ඊළඟට ඇඳුම අඳින එකේ පේන්නේ නැහැ දැන් රස විඳින්න තණ්හාව
කියන්නේ. හරිද?
ඒ ඔක්කොම වෙන්නේ අරක මුල් කරගෙන. දැන් අපට පේන්නේ මේ ආයතන උපද්දන්න තියෙන තණ්හාව නිසායි මේව කරන්නේ කියලා. වැඩේ තියෙන්නේ ඔය හැම එකේම හැංගිලා තියෙන්නේ ආයතන උපද්දන්න තියෙන තණ්හාව. ඒතකොට මේ ආයතන උපද්දන්න බැරි වෙනකොට මැරෙනකොට වෙන්නේ තව ඒ ආයතන ටික හදා ගන්න පුළුවන් තැනක් අල්ල ගන්නවා. ඒක තමයි ප්‍රතිසන්දි. මැරෙනවා කියන්නේ මොකද්ද? දැන් ඇහැ වැඩ කරන්නේ නැති වෙනවා. කන වැඩ කරන්නේ නැති වෙනවා. මේ ශරීරයේ තියෙන ඒවා වැඩ කරන්නේ නැති වෙනවා. මේවා අල්ලගෙන හිතක් උපද්දන්න බැරි වෙනවා. ඒකනේ මැරුණා කියන්නේ. ඇහැ කන නාසය දිව ශරීරයේ තිබුණට ඕකෙන් අරමුණු ගන්න බෑ. හිතක් හදන්න බෑ. තවදුරටත් හැබැයි අපේ ඒවා උපද්දන්න ආසාව නැති වෙලා නැහැ.
ඔව්. ඒ කියන්නේ නාම.
තණ්හාව නැති වෙලා නැහැ. එතකොට තණ්හාව තියෙනකම් මොකද කරන්නේ? ඒවා උපද්දන්න පරිසරේ හදනවා.
ඒකට ජීවත් වෙලා ඉඳද්දිත් හදාන්නේ.
ඔව්. නෑ නෑ දැන් මේ මේ අන්තිම චුති සිතනේ මෙතන අන්තිම සිත. එතකොට දැන් මේ අන්තිම සිත ඇති වුණාට තව ආයතන උපද්දන්න තණ්හාව තියෙනවා. එතකොට දැන් මේ ඇහෙන් දකින්න බැයි නම් අපි ඇහක් හදාගන්න අවශ්‍ය ටික කරනවා. අර කඩේ ගිහින් එළවලු අරන් එනවා වගේ තමයි. ඇහක් හදාගන්න ඕන කරන ක්‍රියා ටික ඒක සිද්ධ වෙනවා. මොකද මේ ඇහට තියෙන තණ්හාව නැති කරලා නැහැ. ඒ දැන් අපි කඩේ ගියාටම අතේ සල්ලි නැත්තම් ගන්න පුළුවන්ද බඩු? ඇහැක් තණ්හා කළාට අවශ්‍ය කර්ම යෙදිලා නැත්තම් ඒ කර්ම ශක්තියට අදාළ ඇහැ තමයි ලැබෙන්නේ. ඒ ඇහි පෙනීම අඩු වෙන්න පුළුවන්, වර්ණාන්තතාවය තියෙන්න පුළුවන්, ලෙඩ තියෙන්න පුළුවන්. එක් දැන් ඇහි උපදින්න තණ්හාව විතරක් නෙමෙයි. කර්මය උදව් වෙනවා. දැන් අපිට මනුෂ්‍ය ඇහක් ලැබෙනවද, සතෙක්ගේ ඇහක් ලැබෙනවද, දිව්‍ය ඇහක් ලැබෙනවද? ඒක වෙන්නේ එතන ඊට කර්ම ශක්තිය. කුසල්ද අකුසල්ද? එතකොට ඒ ගන්න ඕනකම තියෙන්නත් ඕන, ඒකට සල්ලි තියෙන්නත් ඕන. ඒක තමයි කර්ම. ඒකට තණ්හාවයි කර්මයි. ඊළඟට මෙතන ඕකේ ආයතනේ ඇත්ත ඇති හැටි නොදැක්ක හින්දානේ ওই තණ්හා වෙන ආයෙ හැක් උපදින්න හදන. අන අවිද්‍යාව ඉදිරිය. අවිද්‍යාව නිසා තැහක් උපදිනවා. තණ්හාව නිසා තැහක් උපදින. ඒ කියන්නේ හේතු වෙනවා. කර්ම නිසා තැහක් උපදිනවා. ඒ එකකටවත් තනියෙන් අවග හදන්න බෑ. මේවා ටික ඔක්කොම ප්‍රත්‍ය වෙනවා. හේතු ප්‍රත්‍ය. හරි? එතන හේතු ප්‍රත්‍ය තමයි අවිද්‍යා, තණ්හා, කර්ම. ඔය ටික ඔක්කොම තිබුණත් මදි ඊළඟ තැන ඒ ඇහැ එකපාරටම ඇහැක් හැදෙන්නේ නැහැ නේ. ඇහැ හැදෙන්න ඕන ටික තිබුණාට ඊළඟට ආහාර ඕන. එතකොට ආහාරත් ප්‍රත්‍ය වෙනවා ඇහැක මට්ටමකට මේක ගේන්න. එතකොට අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාර.
දැන් ආහාර හතරක් තියෙනනේ, හතරම ඕනේ නේද?
ඒක එක එක මට්ටමේදී එනවා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය ඔය කන බොන කබලින්ක ආහාරත් අවශ්‍යයි මේ මට්ටමේදී. සමහර මට්ටම් වලදී මේ ආහාර නොවෙන්න පුළුවන්. දැන් දිව්‍ය ඇහක් නම් සමහර විට මේ ආහාර නොවෙන්න පුළුවන්. හරි, එහෙම එහෙම වෙනසකුත්
තියෙනවා.
ප්‍රතිසන්දිය ගන්න දැන් ප්‍රතිසන්දිය අපි දන්නවනේ, අර කලල රූපයක් එක්ක මේ සිත පහළ වෙන්නේ විඥානේ. ඒතකොට කලල රූපේ කියනකොට ආහාර රූපෙකුත් තියෙනවා. හරි, සතර මහා ධාතු. අනිත් පැත්තෙන් තියෙනවා අර අවිද්‍යා, කර්ම, තණ්හා හින්ද ඇති වෙන විඥානය. හරි, එතකොට මේ දෙකේම එකතුව තමයි ප්‍රතිසන්දිය
කියන්නේ.
අලුත් විඥානයක්. හැබැයි විඥානේ හටගන්න හේතු ටික අවිද්‍යා, කර්ම, තණ්හා. ඒ කියන්නේ ඒක නිසා චිත්තචෛතසික කියන ටික යෙදෙනවා අර රූපය ඇසුරු කරගෙන.
රූපය තමයි මේ ආහාර.
රූපේ ආහාර වෙයි. සතර මහා ධාතු. ඒකට සතර මහා ධාතු රූපේ තිබුණට වැඩක් නැහැ විඥානේ එතන ඇසුරුන්නේ නැත්තම්. ඒකට විඥානේ සතර මහා ධාතුයි තියෙනකොට ඔන්න දැන් නාම රූප එකතු වුණා.
අර අපි දැන් මේ ජීවිතේ ඉඳලා ඊළඟ තැනට යනකොට මෙතන සංකල්පයක් තියෙනවා. ඒ විඥානය
ඒ විඥානේ නෙමෙයි. දැන් මෙතන යෙදෙන්නේ ආසාව. දැන් අපි කෑමක් වායේ කන්න අපිට ආසාව තියෙන හින්දානේ කඩේට ගිහිල්ලා මේවා ගෙනහැල්ලා උයලා හදලා ගන්නෙ. එතකොට මේ හදපු කෑමයි අර කලින් දැකපු කෑමයි එතන මොකද්ද සම්බන්ධය? ඒක අලුත් එකක්. දැන් අලුත් කෑම පිඟානක් තියෙනවා. පරණ කෑම පිඟාන නැහැ දැන්. හරි? එතන සම්බන්ධ කළේ තණ්හාවයි. තණ්හාව තමයි මුල්ලේ. සම්බන්ධයක් ඇති කරනවා. ඒ වුණාට මේක නෙමෙයි අර කලින් තිබුණේ. මේ දෙක දෙක. මේ විඥානේ අර විඥානේ කියන්නේ විඥාන දෙකක්. සම්බන්ධයක් කියන්නේ දැන් මේක උපදින්න හේතු ටිකක් කියලා. එහෙම නැතුව මේ විඥානේ අර විඥානේ සම්බන්ධ කිරීමක් නැහැ. අලුත් විඥානයක් උපදින්න හේතු සකස් කිරීම. ඒ හේතු වල එකක් තමයි තණ්හාව. තණ්හාව නොයදුනා නම් අලුත් විඥානේ හටගන්නේ නැහැ. ප්‍රතිසන්දිය ඇති වෙන්නේ.
ලෝභ හිත කියන්නේ තණ්හාව නෙවෙයි.
ලෝභයේ යෙදෙන්න තණ්හාව තියෙන්නම ඕන. ද්වේෂයේ යෙදෙන්න තණ්හාව තියෙන්නම ඕන. ඔව්. ඇලෙන්නෙත් තණ්හාවෙන් ගැටෙන්නෙත් තණ්හාවෙන්.
ඒක දේශනාවකට කිව්වා. අපි නැරෙන වෙලාවට නැරෙන හැටි දීලා තව තැනක අපි සුදිනා එවෙලම. සමහර වෙලාවට අපිට තනක් හොයාගන්න බැරි නිසා උදාකල් මුතල මේ පණය දැරි ඉන්නතුල තනක් හොයාගන්න.
ඒ කතා එච්චර ඉතින් ඔබ විශ්වාස කරන්න යන්න එපා.
ඒක වැරදි.
ඒක ගැන
තැනක් හොයාගන්න බැරි හින්දා පණ ඇදේද ඉන්නව නෙමෙයි මේක දාලා යන්න බැරි හින්දා. ආපහු එන්න හද. ඔව්. තැනක් හොයන්න බැරි හින්දා පණ අදිනවා කියලා කන් නෙමෙයි. තැනක් හොයාගන්න කියන එකක් එහෙම එකක් දෙන්නේ නැහැ. හේතු යෙදුනොත් ඵලය ඇති වෙනවා. එහෙම ධර්මතාවයක් තමයි පටිච්ච සමුප්පාදය.
මේ
කරපතා මේ ශරීරය අත්හරින්න අකමැතිව
පටිච්ච සමුප්පාදය කියන්නේ හේතු යෙදෙනකොට ඵලය හටගන්න. ඒ හේතු ප්‍රත්‍ය ටික යෙදුනා නම් එහෙම වෙනවා. ඒක අටවත් නවත්තන්න බෑ. මම කියලා හිටියට මට පාලනය කරන්න බෑ. ඒ හේතු යෙදුනා නම් ඵලය. ඒක තමයි පටිච්ච සම්පදාය. දැන් අන්න ඒකයි. දැන් ඔය හේතුඵල ක්‍රියාවලිය තේරුම් ගත්තොත් තමයි අර ප්‍රතිසන්දිය ගන්න තියෙන හේතු නැති වෙන්නේ. නැති කරන්නේ. ඇයි නැති කරන්නේ? ඒ නුවණ එක්ක පේනවා ඔය හටගන්නේ දුකක්. ඔය දුකක් සකස් කරන්නේ කියන්නේ. අපි ආයතනයක් උපදිනවා කියන්නේ දුකක් සකස් කරනවා කියන එක. ඔන්න ඔක තමයි ධර්මයෙන් තේරුම් ගන්න. ලෝකෙට අයිති දෙයක් සකස් කරනවා කියන්නේ දුක සකස් වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ පංච උපාදානස්කන්ධයක් නේ ඔය සකස් කරන්නේ. ආයතනයක් උපදිනවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් එතන සකස් වෙනවා. ඒ කියන්නේ එහෙන් දකිනවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් සකස් වෙනවා. කනෙන් අහනවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් සකස් වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අපට ඕක දුකයි කියලා දකින්න නුවණක් නැහැ. අපි ඕකට ඇලුම් කරනවා, ආස කරනවා, තණ්හා කරනවා. එහෙනම් තමයි ආය
බලන්න කැමති, අහන්න කැමති.
ඔව්. මේ ලෝකෙට කැමති. මේ ලෝකේ තියෙන දේවල් වලට හරි කැමති. ඒ නැහැ. ඉතින් ඒකට අවශ්‍ය දේවල් ටික තමයි මේ මාර්ගය කියලා දීලා තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්න පුළුවන්, සමත විපස්සනා කියලා භාවනා වෙන්න පුළුවන්. ඒ වයින් වෙන්නේ අර තණ්හාව අඩු කරන්න ඕන ටික. ඒකට
දානයක් පිළිල කරනකොට ඒ හිත එන්නේ නැහැ.
ඒක කුසල් සිත.
කියන්නේ කුසල් සිත් මදිනේ.
කුසල් සිත් වලින් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ නූපන් කුසල් ඇති කරගන්න උත්සාහය ඒක ඒක අර මාර්ගයේ එකාංගය සම්මා වායාම. මේ විදිහට ගියොත් නම් මේක දුක් විඳින්න වෙන්නේ මීට වඩා මේක කළොත් හොඳයි. බණක් ඇහුවා නම් හොඳයි. පාටියට ගියාට වඩා බණ අහන්න ගියා නම් හොඳයි. භාවනාවට ඔව් එහෙම හිතුණොත් නේ ඉතින් ඒකට අදාළ දේවල් කරන්නේ. එතකොට ඒක දියුණු කරන්න ඕන මාර්ග අංගය. ඒ කියන්නේ සම්මා වායාම කියන එකේ ඉන්නේ ඒවා. නූපං කුසල් වැඩි දියුණු කරගන්න ඕන, උපද්දව ගන්න ඕන. ඒ තියෙන ඒවා වැඩි දියුණු කරගන්න ඕන. ඒ කියන්නේ Taman dan ගන්න භාවනාවට හරි මේ වගේ ධර්ම සාකච්ඡාවලට යන එක ඒක වැඩි දියුණු කරන්න ඕන. ඒක නවත්තලා පාටියට යන්න හැදුවත් අන්න තියෙන කුසලුත් නැති කරගන්න. එහෙමත් එක්ක.
ඔව් ඉතින්
මේකට ආව මෙච්චර කල්
ඒ හිත විතරක් එන්නේ නැතුව ශක්තිය ධෛර්යය තියෙන ඕනේ කියන්න. ඕගලම් පාටි යනවා ඕගලම් පාටි යන්න මම යන්නේ නැහැ. අද සුද බණක් දිනවා මම ඒකට යන්නේ.
ඒක ඉන්නේ ඉතින් අරව දිනු වෙනකොට වැඩි දිනු වෙනකොට. ඒ කුසල් පැත්ත වර්ධනය වෙනකොට තමයි ඒ ශක්තිය එන්නේ. මුලින් ඕක පටන් ගන්නකොට දෙපැත්තට වෙණි වෙණි ඉන්නේ. හොඳ යාළුවෙක් නම් කතා කළොත් බෑ කියන්න බැරි හින්දා ඒ පැත්තට ඇදෙනවා.
හැබැයි ශක්තිය තියෙනකොට
මේ පැත්ත වැඩි දියුණු වෙනකොට ටිකෙන් ටික ඕගොල්ලන්ට ඕන නම් යන්න මම මේක කරමු. එතකොට එයා try කරන අරගොල්ලොත් මේ පැත්තට ගේන්නේ. ඒගොල්ලන්වත් කුසල් පැත්තට යොමු කරා. එහෙම හිතෙන් හැමෝටම බෑ. ඒක ඒ තමන්ගේ හිත වැඩෙනකොට වැඩෙනකොට වෙන දෙයක්. ඒතර අපි ඕක කරන්න නෙමෙයි උත්සාහ කරන්න ඕන. අපි තේරුම් ගන්න ඕන.
හැබැයි
මේ මේකයි කුසලය මේකයි අකුසලය කියන එක තේරුම් ගන්න. මේ විදිහට කළොත් තව තව දුක් විඳින්න වෙනවා. මේ විදිහට කළොත් ටික ටික දුකෙන් අඩු කරන මාර්ගයකට වැටෙනවා. එතකොට එතෙන්දී අනිවාර්යෙන් බුදුහාමුදුරුවෝ පෙන්නපු එකක් ඕක ඉබේ පහළ වෙන්නේ. ඒකට කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. මේක තමයි මේ සමත විපස්සනා කියලා කියන්නේ. එහෙම නැත්නම් සිහිය පිහිටන්න කියලා කියන්නේ. සතිපට්ඨාන. ඒකට අපි සිහිය පිහිටන්න පුරුදු කරමු. සිහිය නැති වුණත් අපි පරණ පුරුද්දට යනවා. සසරේ ආපු පුරුද්ද බලවත්. ඒකෙන් මිදෙන එක මේ අලුතෙන් ඇති කරගන්න එකක්. ඒක අමාරුයි. ඒක නිතර නිතර මතක් කරලා දුන්නේ නැත්නම් අනිත් පැත්තටමයි යන්නේ. දැන් සාමාන්‍ය ජීවිතේ බැලුවහම පිනක් කරන එක අමාරුයි. පවක් කරන එක හරි
ලේසියි.
මොකද අපේ අර කෙලෙස් බොහොම බලවත් වැඩි. මේ සසරේ ආපු කෙලෙස් ඒවා ඉබේ වෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඔකේ මිදෙන මට්ටම ලොකු උත්සාහයක් කරන් කරන්න ඕන දෙයක්. ගංග යන ප්‍රවාහයේ පැත්තට යන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. සසරේ යන විදියට. ඔකේ මිදෙන එක කියන්නේ රුඩුගම් බලා පීනනවා වගේ වැඩක් කියලානේ. පටිසෝත ගාමී කියලා කියන්නේ මේ නිවන් මාර්ගය. යන ප්‍රවාහය යන සෝතයට විරුද්ධව යනවා. පටිසෝත ගාමී. ඒක වෙන්න දැන් අපි මේ ඇහැ කනනාසය කියන ඒවා අපි පුරුදු වෙලාම තියෙන්නේ ඒවා හොඳයි
ඒවා පිනවන්න.
ඔව් ඒ
ඒවා හොඳයි දේවල් බලන්නයි හොඳයි. ඔව්
මේවා තව තව අත්දකින්න එකමයි හොඳයි 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 කියලා බාර ගන්න පුරුදු වෙලා තියෙන්නේ. ඕකේ ඇත්ත දකින්න පුරුදු වෙලා නැහැ. ඇහැක් උපදින්නේ මේ හේතු යෙදෙන හින්දා. එතකොට ඇහෙන් දැනගන්න රූප කියන්නේ මොනවාද? මනසෙන් දැනගන්න දෙයක් නිසා බාහිර පවතින ඇත්ත தත්ති නෙවෙයි. දැන් බාහිර පවතින සතර මහා ධාතු தත්ත්‍ය නම් ඒව නෙමෙයි අපිට පේන්නේ. මේ ආයතන වලින් පෙන්වන්නෙම අපි දකින්න ඕන දේවල් හදලා.
දැන්
දැන් අපිට දකින්න ඕන කැමැති විදිහ අර පේනේ එකට අයිති කරන. එහෙම තමයි ලෝකේ හදලා තියෙන්නේ. අපි ශරීරයක් දැක්කොත් මේ මගේ යාළුවෙක්, මේ මගේ නෑයෙක්, මේ මගේ අම්මා, මේ මගේ දුව, ඔහොමම මේ දාගන්න. එතකොට බාහිර තියෙන්නේ එක සතර මහා ධාතු ශරීරය. ඒක දන්නේ නැහැ මට මෙහෙම කියනවා මෙහෙම කියනවා කියලා. එක එක්කෙනා දකින්නේ ඔක අර තමන්ට ගන්න ඕන විදිහට. ඒ නිසා තමයි කවුරු හරි මැරුණහම එක එක්කෙනා එක එක මට්ටමට දුක් වෙන්නේ. එක්කෙනෙක් කියයි මගේ දරුවා මැරුණා. අනිත් එක්කෙනා කියයි මගේ මේ අම්මා හරි තාත්තා හරි මැරුණා. ස්වාමි පුරුෂයා භාර්යාව මැරුණා. නෑයෙක් මැරුණා. යාළුවෙක් මැරුණා. එක එක්කෙනා ඉතින් තරහකාරයෙක් මැරුණා කියලා කෙනෙක් කියයි. එතකොට එක එක්කෙනා මේ
ප්‍රේමදාස මරණ වෙලාවේ මිනිසු
ඔව්
මොනවාද ක්‍රැකර්ස් පිටර රත්ින්ද පත්තුවා
ඔව් දැන් ඒක බලන්න මරණය සිද්ධ වුණාට එක එක්කෙනා දුක් වෙන ප්‍රමාණය වෙනස්. සමහර කෙනෙකුට සතුටක් වෙන්නත් පුළුවන්, සමහර කෙනෙකුට ගණන් ගන්නෙත් නැති වෙන්න පුළුවන්. හරි, ඇයි එහෙම වෙන්නේ? එතකොට අර ලෝකේ සිද්ධියේ ඇත්ත తත්වේ දැකලා නැති හින්දාමයි දුක හටගෙන
තියෙන්නේ.
සතුටත් ඒ වගේ. මේ සිද්ධ වුණේ ලෝක ධර්මතාවයක්. මේ සතර මහා ධාතුයේ ස්වභාවය උක නැති වෙලා යන එක. හැබැයි අපි හදාගත්තු අපි දකින්න ඕන එක නැති වෙනකොට අපි කැමතියි. ඒ අකමැතිකම තමයි අප දුකටපත් කරන්නේ. ඒක එක එක්කෙනාගේ ජීවිතේ දැන් අපි දුකක් වින්දානම් බලන්න ඔය සතර මහා ධාතුවකට රැවටීම නිසාමයි දුකක් වින්දලා තියෙන්නේ. ඒකේ ඇත්ත ඇති හැටි තේරුම් ගත්තේ නැති හින්දාම. එතකොට ඇහෙන් දකින්නේ ඇහැ සකස් කරලා දෙන රූපය, කියන්නේ වර්ණ සටහන. ඕක දිහා බලලා මනස තමයි කියන්නේ මේ මගේ කවුරු හරි කියලා. අර එළියේ තියෙන සතර මහා ධාතුව ගැන හිතන්න. බලන්නේ ඇහැ සකස් කරලා දෙන මේ ප්‍රතිබිම්බි චිත්‍රය. ප්‍රතිබිම්බයක් කියන්නේ අර චිත්‍රයක් ඇඳලා දෙනවා වගේ නේද? ඔය චිත්‍රය දිහා චක්කු විඥාණයෙන් බලලා ඒක බාර දෙනවා මනසට. එතකොට මනස තමයි කියන්නේ මේ මේ දැන් මනස කියන්නේ ඔය චිත්‍රය මේක කියන එක නෙමෙයි. අර එළියේ තියෙන සතර මහා ධාතුව මෙන්න මේක. මෙන්න මෙයා. කියලා තමයි මනස කියන්නේ.
හැබැයි සර් දැන් හිතපු දැන් අම්මයි ළමයි ඉන්නවා කියලා. අම්මානේ ළමයාව මෙලොකට දී කරා. එතකොට ඒ ඒ සම්බන්ධකම
තියෙනවා. ඒවා උදව් කර කර තමයි ඒ අර තණ්හාව වැඩි කරගන්න ඕන හේතු ටික හදාගන්න. ඒවා යෙදෙනවා. හරි. දැන් අම්මණන් පුතා හැදුවේ. අම්මට ඕන විදිහට පුතාට ඇහක් හදලා දෙන්න ඕන. කනක් හදලා දෙන්න ඕන. නාසයක් හදලා දෙන්න ඕන. නේද? එහෙම වුණා නම් මේ ලෝකේ ඇස් ලෙඩ තියන අය කවුරුත් නැහැ. කන් වල ආබාධ තියෙන අය කවුරුත් නැහැ.
හැබැයි
අම්මගේ දැන් ඇස්සන්ද දරුවෝ හැදෙන්නේ නැද්ද? දැන් ඒ අම්මට ඕනකම තියන්නේ ඇහක් නැති දරුවෙක් හදන්නද? ආ ඒ පුළුවන් නම් පුළුවන් වෙන්නේ. අම්මගේ උනා නම් දරුවා හරි. එතන මතක තියාගන්න අර සතර මහා ධාතු. ඒ කියන්නේ අම්මට පුළුවන් ආහාර ටික දෙන්න විතරයි. අනිත් ප්‍රත්‍ය ටික දරුවගේ නේ. කර්ම, අවිද්‍යා, තණ්හා අම්මට නෙමෙයි අයිති. ඒක දරුවා කලින් ජීවිතෙන් ගෙන. අම්මට පුළුවන් කෑම දෙන්න පුළුවන්, බෙහෙත් දෙන්න පුළුවන්, අරව මේව දෙන්න පුළුවන්. හදන්න බෑ. හදන්න බලපානවා එයාගේ කර්ම ශක්තිය. ඔව් සිතින් සිතින් හදන දැන් එයාගේ සිත අනුව තමයි අර සතර මහා ධාතු එකතු කරන්නේ ප්‍රසාද රූප හදන්නේ. يعني චිත්ත දරුවන චිත්ත චෛතසික. එතන ඒවයි තමයි අවිද්‍යා කර්ම තණ්හා තියෙන්නේ. ඒව අම්මටයි තියෙන්නේ. අම්මා මේ කල්ලගෙන අම්මා වෙනම හදනවා. අවිද්‍යා කර්ම තණ්හා. එයා සසර යන්න එයා දුක් විඳින්න ඕන ටික එයා වෙනම හදනවා. එතකොට මේ චිත්ත චෛතසිකයි රූප සතර මහා ධාතු රූපයි කියන දෙක එකතුවක් මේ තියෙන්නේ නාම රූප. ඒ එකතුවෙන් තමයි ආයතන සකස් වෙන්නේ. එහ කන නාසය දිව ශරීරය මන කියන ඒවා. එතකොට ඒවා සතර මහා ධාතුව නෙවෙයි. සතර මහා ධාතුව ඇසුරු කරගෙන ඒවට තමයි කියන්නේ උපාදාය රූප කියලා. දැන් අපේ ආයතන උපාදායයි. ඒ උපාදාය කියන එක සතර මහා ධාතුව නිසා පෙන්නුම් කරනවා. හරි. දැන් පාට කියන එක සතර මහා ධාතුවට අයිතිද? නෑ. සතර මහා ධාතුවෙන් තොරව පවතින්නත් බෑ. ඒක උපාදාය ඇසුරු කරගෙන තියෙන පෙන්නුම් කරන මට්ටම. එතකොට මේ ඇහැ කියන එක උපාදාය රූපයක් මිසක් සතර මහා ධාතුව නෙවෙයි. උපාදාය කියන්නේ සතර මහා ධාතුව නිසා ඇසුරු කරගෙන ආයතන වලට පෙන්නුම් කරන මට්ටම. ඇසුරු කරගෙන. ඒ කියන්නේ දැන් අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බය ගන්න. දැන් ප්‍රතිබිම්බය උපාදායයි. තර කණ්ණාඩිය ඇසුරු කරගෙන තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. කණ්ණාඩියෙන් තොරව ප්‍රතිබිම්බය හැදෙන්නත් බෑ. හැබැයි ප්‍රතිබිම්බය කියන්නේ කණ්ණාඩියක් නෙවෙයි. ඒක ඇසුරු කරගෙන, ආධාර කරගෙන. ආධාර කරගත්තට ඒක නෙවෙයි. අරක වෙනත් වෙනත් ධර්මතාවය. ඇහැ කියන්නේ දකින්න උපදින ඇහැ.
දැකීමේ නැහැ.
දැකීමේදී ඒ චක්කායතනය කියන එකේදී ඇහැ කියලා දෙයක්, ඒ කියන්නේ ඇහැ කියන්නේ උපාදාය දෙයක් මිසක් ඔය මේ පෙන්නන එක ඇහැ නෙවෙයි. මස්සස මේ සුදු පාටට තියෙන ටිකයි කළු බෝලේ යෝක ඇහැ නෙවෙයි. ඒකේ තියෙන ඒක රූප. ඒ සතර මහා ධාතු රූප. හැබැයි ඇහැ කියන්නේ ඕක නෙවෙයි. ඇහැ කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා අනිදස්සනයි දකින්න බෑ. ඇහැ කියන එක දකින්න බෑ. අපිට හිතා ගන්නව ඇරෙන්න අපි කවදාවත් අපේ ඇහැ දැකලා නැහැ. ඕක කයටයි තියෙනවා. කාය ආයතන. මේකයි උතන ඇඟිල්ලෙන් ඇන්නොත් රිදෙන්නේ. පේනවා නෙමෙයි රිදෙනවා. ඒ කියන්නේ කයේ කොටසක් කාය ආයතන. හරි. ඇහැ කියන එක පෙන්눔 කරන කෘත්‍යයෙන් තමයි ඇහැ ගැන අපිට අනුමානයක් ගන්න පුළුවන්.
දැකීම
නිසාමයි ඇහැ ගැන කතා කරන්න පුළුවන්. දැකීම සිද්ධ වෙන්නේ නැත්නම් ඇහැ ගැන කතා කරන්න බෑ. ඒක ඇහැක් වෙන්නේ නැහැ නේ. ඒක මේ කයේ කොටසක්. සතර මහා ධාතු කොටසක් විතරයි. ඇහැක් වෙන්නේ තේනවා
නම් විතරයි.
දකින්නවා නම් විතරයි. කනක් වෙන්නේ ඇහෙනවා නම් විතරයි. එතකොට අපිට ඇසීම දැනෙනවා මිසක් කන දැනගන්න විදිහක් නැහැ. සද්ද අහන්න පුළුවන් මිසක් කණක් කියලා එකක් දැකීමේ හැකියාව නැහැ අපිට. අත් දකින්න බෑ. ඒකයි ඒක අනිදස්සනයි
කියන්නේ.
ඔව්. ආයතනේ දැන්. ඔව්. දැන් වර්ණ රූපය මේ අපි ඇහැ සම්මතෙන් ගත්තොත් මේ ඇහැට උපාදාය මිසක් වෙන මේ වර්ණ සංවේදී නැති ඇහැකට ඒක උපාදාය වෙයි වෙන විදිහකට. වෙන මට්ටමේ ඇහැකට උපාදාය වෙන්නේ වෙන විදිහකට. මේ මට්ටමේ ඇහැකට මේ දැන් අපේ මනුස්ස ඇහැම ගත්තොත් අපිට හොඳට පේන ඇහැකට පේන රූපෙයි අපි හිතමු වර්ණාන්දතාවය තියෙනවා සමහර කලර්ස් පේන්නේ. ඒ ඇහැට පෙන්වන්නේ වෙන එකක්. ඒ කියන්නේ එළියේ තියෙන සතර මහා ධාතුව නෙමෙයි මේ ඇහෙන්
පෙන්වන්නේ.
ඇහි තියෙන ශක්තිය. ඒ ශක්තිය හදලා තියෙන්නේ අර කර්මය එහෙම උදව් වෙලා. හරි. දැන්
කර්මයන්ව
දැන් ළමෙක් ඉපදිලා ඔය හැදීගෙන එනකොට ළමයාගේ කර්ම ශක්තිය අනුව ඇහැ අන්ධ වෙන්න නම් තියෙන්නේ. පෙනීම නැති වෙන්න නම් වෙන කාටවත් ඕක දෙන්න බෑ. මොකද කර්මය එක හේතුව. එතකොට ආහාර වෙනස් වෙනවා. ඒකටත් අර යගේ කර්මෙත් බලපානවා.
කර්මයේ ඒ ළමගේ කර්මෙත් ඒකට අදාළයි
නේ. එයාට ඒ විදිහේ එකක් නම් වෙන්න තියෙන්නේ. ඒකට හේතු
සකස් කරන
අර සතර මහා ධාතුව රාශි වෙන්නේ මේ කර්ම ශක්තියට අනුව. මොන විදිහෙන් හරි ඇහැ අන්ද වෙනවා. ඇහැ අන්ද වෙන්න කර්මයක් තියෙනවා. ඒක නවත්තන්න බෑ.
ඒක අම්මගේ වැරද්දක් නෙමෙයි.
අම්මා හිතලා කළා නම් අම්මට කර්මයක්. චේතනාවනි කර්මය නේ.
නෑ, බබා කිව්ව කරනවා නෙවෙයි නේ අම්මා.
නෑ අම්මා.
ඔව්, එහෙම හිතුවේ නැත්නම් අම්මට කර්මයක් වෙන්නේ නෑ. හිතලා කළා නම් කර්මය. ඒක තමයි චේතනාව කර්මය කියන්නේ. අපේ චේතනාවමයි කර්මය වෙන්නේ. හරි. ඒක දැනගෙන නෙමෙයිනේ.
නෑ, ඒක දැනගෙන.
එතකොට ඒක අම්මට කරපියක් නෙමෙයි.
ඔව්. මොකද
ඒක එක පැත්තකින් අම්මගේ කර්ම ශක්තියක් අනිත් පැත්තෙන් දරුවගේ කර්ම ශක්තිය. අම්මා මොකක් හරි පරණ පවක් කරලා තියෙනවා මේ වගේ දරුවෙක් ලැබෙන්න. අංග විකල කෙනෙක් ලැබෙන්න. දරුවගේ පැත්තෙන් කර්මයක් කරලා තියෙන අංග විකලව උපදින්න. ඒකෝ හේතු ගොඩක් තියෙනවා. ඒවා අවේ හින්දා තමයි මේ
ભેද හදපුවාට කර්ම.
ඒගොල්ලන්ගේ චේතනාවක් තිබුණා නම් ඉතින් කර්මයක් වෙනවා.
චේතනාවක් නැතුව
ඒක. ඒගොල්ලෝ හොඳ චේතනාවෙන් නම් කළේ ඒගොල්ලන්ට.
මම චේතනාව අඩු කරගත්තොත් හොඳ හැදුවේ
ඒක. ඔව්. එහෙම වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ චේතනාව තව පැත්තකින් සල්ලි හොයන්න අර වගේ ඒවා එනකොට නිකන් නෙමෙයි ඔයගා මාකට් කරන අය මේක දැනගෙනමත් සමහර විට විකුණන්නේ. එතකොට ඒගොල්ලන්ට ලොකු කරදරයි.
කොහොම හරි විකුණ ගන්න ඕනේ හින්දා දැන්ම එළියට.
එහෙම ඔය දැන් කර්මය කියන එක ඔය හින්දා තමයි කියන්නේ මේක අචින්තයයි කියලා. ඕක ගැන හොයලා වැඩක් නැහැ. මොන කර්මයද මේක කර්මයක්ද නැද්ද අපිට හොයන්න තියෙන්නේ. කර්මය සකස් වෙන්නේ මෙන්න මේ හේතු යෙදුනහම.
වාස් කරන්නේ කොහොමද?
එතකොට මේ හේතු යෙදුනේ නැත්නම් කර්ම සකස් වෙන්නේ.
හැබැයි අපි දැනගන්න ඕනේ මොනවද කර්ම මොකුසල් මොනවද අකුසල් කියලා.
ඒක මූලික මට්ට. ඒ දැනුම තියෙනවා.
ඉතින් ඒක දන්නේ නැත්නම්
ඒක නෑ. ඒ දැනුම තියෙනවා. මේක පවක් මේක පිනක් කියන එක තියෙනවානේ. දැන් ඒක තමයි ලෝකෙට අයිති සම්මාදිට්ඨිය. ලෝකයෙන් එතර වෙන සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙන්නේ ඔය කර්ම සකස් නොවෙන්නේ කොහොමද? එතකොට කර්ම සකස් වීම දකින්න ඕන ආයතනෙකින් ගන්න මට්ටමින් එහාට මොනවා හරි හදනවා නම් ඒක කර්මය.
ඇහෙන්
පෙන්වන්නේ චිත්‍රයක්නේ. ඒ චිත්‍රය ඇත්ත ඇති හැටි දන්නේ නැතුව ලෝකෙට අයිති දෙයක් බාරගත්තු ගමන් අන්න කර්මයක් සකස් කරනවා.
දැන් මොකද ඉන්නේ දන්නේ නැහැ. දැන් මදුරෙක් මරණයට කාරණා
කියලා. දැන් ඒගොල්ලෝ කියන්නේ මදුරෝ
ඉන්න ඉඩගෙන නැහැ. මදුරෝ
මරනවා. ඔය දැන් එහෙම කියලා බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ මරණ කර්මයට
ඒගොල්ලෝ වැඩි ලොකු වෙන කරන්නේ නැද්ද? මිනිස්සුන් වලින් බේරව.
ඒ පින්නට වෙනවා එකපාරක්. ඔව් ඉතින් ඒ පිනට හොඳ මිනිස්සෙක් වෙලා උපදී. හැබැයි ඉතින් අර පොඩි කාලේ මැරෙන්නේ නැවෙයි. ආයුෂ අඩුයි.
මදුරුමාරුයි. හොඳ ලස්සනට උපදී පින නැහැ.
අකාලේ මැරෙන්නේ නැවෙයි සත්තු මරපු හින්දා. දෙකම විපාක දෙනවා. එහෙම වෙනවනේ නේද? ඒක අපි වෙන හේතු කී කියා ඉඳලා හරියන්නේ නැහැ ඒවා. ඒක එක්කනගේ කර්ම ශක්තිය. අපට වෙලා තියෙන්නේ ඕක දන්නේ අපි මේ පැත්තක ඉඳන් දුක් විඳිනවා. අනේ මගේ දරුවා කාලේ මැරුණා. කියලා මෙහින් ගන්නට. ඒක එයාගේ කර්ම ශක්තිය. හරි අපිට ඒක වෙනස් කරන්න බෑ. අපට පුළුවන් ඕක ඇත්ත ඇති හැටි දැක්කොත් අඬන්න නැතුව.
දුක්
වෙන්නේ. ඒක තමයි මේ අවබෝධයෙන් ඒ දුක ඇති වෙන්න හේතු ටික නුවණින් දැක්කහම දුක සකස් වෙන එකෙන් මිදෙන්න පුළුවන්. ඒක කිසිම හේතුවක් තියනවාද කවුරු හරි මරුණාට අඬන්න? ඔක ලෝක ධර්මතාවය. අඬනවා නේ අඬන්න ඕනේ මැරෙන්නේ නැතුවට. කවුරු හරි මැරෙන්නේ නැතුව ඉන්නවා නන්න. වෙනස
නෑ ඒකත් දුකක් තමයි මැරෙන්නේ නැතිව තේන්නේ. ලෙඩ වෙලා අර ඔත්පල වෙලා ඉන්නකොට ඒකත් දුකක්
නේ. මේ පැත්ත විතරනේ වෙන්නේ. දැන් මං කියන්නේ හැමෝටම වෙන දේ වුණාම අඬන්නේ මොකටද? ඒක ධර්මතාවයක් නේ. ඒක Tamanටත් වෙනවනේ. නේද? ඒක නොවුනොත් පුදුම වෙනවා මිසක් ඒක වුණාට පුදුම වෙන්න දෙයක් නෑ නේ. ඒකනේ ධර්මතාවය.
හැබැයි දැන් කාලේ සර් මට තේරිලා තිනවා අර ඉස්සර කාලේ මිනිස්සු හරියට අඬනවා බැලපෙනවා මල ගෙදරක දැන් හුඟක් මිනිස්සුන්ට තේරෙන විදිහට ඒගොල්ලන් හොඳට නිකන් ඒක හැසිරෙනවා කියන්න බෑ හැබැයි වෙනස් විදිහකට ඒ දුක දැන්
වෙනස් විදිහකට බාර ගන්නවා එහෙම
වෙනසක් තියෙනවා මට දැන් තේරෙනවා මොකද ඉස්සර මූ තියනවා
ගහනවා පෙරලෙනවා ආපෝ ඉතින් ඕක දැන් මෙහෙම පුරුදු වෙන්න අනිත්
එක ෆැෂන් එකක් වගේ දන්නේ
නැහැ ඒ
කාලේ ඕවා මොනවා වුණත් මොඩ කමක්
නේ අර කතාවක් තිබුණේ කුලියට අඬන ණයත් ගේ
නැති නේ ඒක තමයි ඉන්නවලු ඔය මේක උනේ කියනවලු ඒව දැන් වෙන්නේ නැහැ වෙනවා ඇතුළත් දැන් පොකුරේ
එතනත් පේනවා දැන් අඬන්නේ මේ අනිත් අයට පේන්න මිසක් මම
හිතන්නේ
ඒක තමයි කවුරු හරි එනකොට නේදීම වැඩි වෙන්නේ හොඳට බලා ඉන්නේ අඬන කෙනේ
ඔව්
කවුරු හරි ඉන්නකොට තමයි අඬන්නේ
එහෙමත් කියන්න බෑ සර් දැන් තමරක් ලාට තමුන්ට ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් දැන් කියන්න මගේ අම්මා කියලා දැන් මගේ අම්මා නැති වෙලා මම හොඳට ඉන්නකොට හැබැයි අම්මා එක්ක හොඳට යාළුවෙක් හිටපු කෙනෙක් ආවහම එතකොට අර ඒව මතක් කළා වැඩියෙන් දුක හිතෙනවා.
ඇයි ඒ?
මොනට
ඇදෙනවද බැ? එහෙම වෙනවා දැන් ඒකේ හැංගිලා තියෙනවා මෙයාට ඇහෙන්නේ තව ටිකක් අඬන්න. මේ දුක පෙන්නන.
හැබැයි කාටවත් පේන්නේ නෙමෙයි. ඒ අර අදයාව දැක්කම අරක නිකන් ඕගාලා
එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඔය ඔක්කොගේම හැංගිලා තියෙන්නේ අපේම තියෙන කෙලෙස් ටික. අඬන්න උනන අඬන්න වෙන්නේ කෙලස් හිඳ.
ඒකත් ලෝභය.
ඒක තමයි ලෝභය ලෝභය. ඒ
වෙනායේ මේ ආය මරුණම සමහරව අඬනවා නේද? මගේ ආලේ ඉන්නවා. එමේ එයාට නිකම් මැරෙන්න ඕක කවරම නැහැ කිව්වොත්.
හැබැයි මම එහෙම හිතා ඉස්සර හැමෝම අනකර මම තන්නා. එයා මම
ඒකයි ඉතින් අර හේතුව නෙමෙයි අම්මට තියෙන ආදරේ අම්මා අඬන හින්දා මාත් අඬනවා.
ඒ අම්මා කාගේ හරි අම්මගේ. අර නිකන් අර හිතර පවුනේ අර අම්මයි.
නෑ ඒක බයිලා
නෑ අර පවුනේ. ඔව්. ඒක හිතිලා
ඕවා ඉතින් ඕවා පොඩි පොඩි දේවල් ඕවා නෙමෙයි අපි බලන්න ඕන ඊට වඩා ගැඹුරු. සමාජයේ වෙන දේවල් නෙමෙයි බලන්න ඕන අපේ හිත වැඩ කරන හැටි. Tamange hita weda karana hati duwanin dakinna purudu wenna. එතකොට අන්තිමට එන්න ඕන ඔය හිතට සිහිය පිහිටන එක. ඒකට තමයි මේ සිහිය දියුණු කරන්න ඕන සතිය පිහිටන්න. හරි. එතකොට අපි මොනවා හරි ඒක හිතට සිහිය පිහිටනවා කියන්නේ හිත වැඩ කරන්නේ ආයතනයක් එක්කමයි. ඒක පැහැදිලි නේද? හිතක් උපදින්න බෑ ආයතනයක් නැතුව. එක්කෙන් දකින්නකොට, කන්න අහනකොට, ගඳක් සුවඳක් කෙනකොට, රසක් දැනෙනකොට, කයට ස්පර්ශයක් දැනෙනකොට, එහෙම නැත්නම් හිතටත් මොනවා හරි මතක්
වෙනවා.
ඔව්. දැන් මතක් වෙන්නෙම මතක් වෙන සැරේට Tamanට පුළුවන් නම් සිහිය පිහිටන්න මේ අතීත දෙයක් නේ මේ මොහොතේ මේක නෑ. අතීතේ නිරුද්ධ වෙලා ඉවරයි. මේ නිරුද්ධ වුණ දෙයක් නේ දැන් සිහි වෙන්නේ. එතකොට ඕකට සතුටු වෙන්න හරි දුක් වෙන්න හරි ඒක හේතුවක් නෑ. ඕක ඉවරයි. අතීතය ගෙවිලා ඉවරයි. ඊළඟට ඉස්සරහ දෙයක් මතක් වෙනකොටත් සිහි කරන්න පුළුවන් ඔය මනසෙන්මයි මතක් කරලා දෙන්නේ. අනාගතේ තාම ඇවිල්ලා නෑ. ඇති වුණ දෙයක් නෙමෙයි. ඒ හින්දා ඒක ගැන දුක් වෙලත් වැඩන්නේ සතුටු වෙලත් වැඩන්නේ. ඒ දෙකම වෙන්නේ මුලා.
සර් ඒක අනාගතේට ප්ලෑන් කරන්න ඕනේ.
ප්ලෑන් කළොත් දුක් විඳින්න පුළුවන්. දැන් දුක් විඳින්න නැත්නම් කියලා නේ ප්ලෑන් කරන්නේ නැහැ නේද? ඉතින් එහෙම ප්ලෑන් කරලා දැන් දුක් විඳින්නේ නැද්ද? hina වෙ ඉන්නවද? ප්ලෑන් කරන එහෙම එකක් තියෙන්න ඕන. ඒ වුණාට ඒකක් දකින්න පුළුවන් නම් මේකත් මේ හිතෙන් කරන අනාගතය ගැන කාලය හදන්නේ හිතෙන්. අපිට තේරෙන්නේ අතීත අනාගත වර්තමාන කියලා කාලේ හදන්නේ මේ හිතමයි හදලා තියෙන්නේ. ඒක ලෝකෙටයි දෙ ධර්මතාවයක් නෙමෙයි.
මේ
හන්ද වැඩි තමයි දෙන්නේ. ඒ විදිහ නෙමෙයි. ඒවට කාලය කියලා තේරුමක් දෙන්නේ අපි. දැන් ඔරලෝසුවේ කට්ට කරකෙන ඔරලෝසුව දන්නවද මේ මං වෙලාව පෙන්නනවාද? මේක මේ වෙලාවයි කියන්නේ අපි මිසක් ඔරලෝසුව දන්නේ නැහැ. අපිට ඕන විදිහට ඔරලෝසුව හදලා
තියෙනවා.
එතකොට එළිය වැටෙනකොට, කරුවල වැටෙනකොට අපට ලේසි හින්දා අපි ඒකට අදාළව දවස් හදලා තියෙනවා. ඒ දවස් හදලා තියෙන්නේ අපි. ඉරහඳ දන්නේ නැහැ දැන් මේ දවස, මේ අවුරුද්ද, මේ දවල්, මේ රැය, ඒ කතා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ කෘත්‍ය ටික එහෙම වෙනවා. අපි තමයි ඔබට තේරුම් දීගෙන නේද? එතකොට දැන් මේ මොහොතේ දකින එකක් පරණ දෙයකට සම්බන්ධ කරන්න නම් අතීතේ මැරිලා නැහැ.
මැරිලා දෙයියාගෙන ඉන්නවා.
දැන් නිකමට හිතන්න අපි අතීතේ ජීවත් වුන් නැත්තම් මේ මොහොතේ පටන් ගත්තා නම් කිසිම හිස්ටරි එකක් නැහැ. දැන් පේන ඒවා, ඇහෙන ඒවා. එහෙම වෙන්න පුළුවන් නම් හරි.
එහෙමයි ඉන්නවනේ.
නෑ, එතකොට දැන් අලුත් චිත්‍රයක් දැක්කා වගේ. ඒකට තේරුමක් දෙන්න බෑ. අලුත් සද්ද සටහනක්. ඒ සද්දේ මේ මොහොතේ ඇති වුණා හැමම නිරුද්ධ
වුණා. ඒක ඒ
එහෙමයි
ඉන්නා
ඒගොල්ලන්ට නිරුද්ධ වෙන්නේ නැති හින්දා තමයි අපිට දැන් ඉතුරු කරගෙන තියෙන්නේ. මේ මොහොතේ වෙනේමට අතීතෙන් අරන් දාන්නේ නිරුද්ධ වීම දැකලා නැහැ. ඕක තමයි මේ අතීතය නිරුද්ධයි කියන එක දකින්න බෑ අපට. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ මේකට පැත්තක් දෙන්න.
එන්නා මතකේ තියන.
ඔව් එක පැත්තකින් මතකය.
මතකේ කියන්නේ පැවත්.
එහෙමයි මේ මතකය කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. ඉතින් මොකක් හරි අපිට නැවත සිහි කරගන්න පුළුවන් නම් මේ විදිහ කියලා ඒකට සම්බන්ධ කරන එක දැන් අත්දකින්න එක. දැන් සම්බන්ධ කරන්නේ අපි මේ දැන් චිත්‍රයක් දැකලා අර අහක තියෙන සතර මහා ධාතුකට මේක සම්බන්ධ කරනවා. සතර මහා ධාතුව උදව් වෙලා තමයි මෙහෙම පෙන්눔 කරන්නේ. අර වතුරට එබෙන බල්ලා හිතන්න. බල්ලාගේ ඇහෙන් පෙන්눔 කරනා චිත්‍රයක්. ওই චිත්‍රයේ තියෙන බල්ලෙක් වගේ රූපයක්. හරි? දැන් පෙර අත්දැකීම ගන්නවා මේ චිත්‍රයක් නම් ඔය බල්ලෙක්. ඒ බල්ලා සැර බල්ලෙක්ද, ඒ කියන්නේ නපුරු බල්ලෙක්ද, නැත්නම් අපට හොඳ බල්ලෙක්ද කියන අත්දැකීමත් එතන තියෙනවා. අතීත අත්දැකීම. එතකොට ඔය දෙක එකතු කරලා බල්ලෙක්ව හදලා උගේ ගතිගුණ ටිකක් දාලා ඊට පස්සේ තමයි තරහාරම් බුරනවද නැත්නම් යාළු කරගන්න වල් ගෙවනවද කියන දෙකට
එන්නේ.
ඒක තමයි මං කියේ මතකය කියන එක නිවේයි ඔය. ඕනම් මතක් කර ගැනීම හැකියාව නුවණින් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒක මුලාව නිවේ.
ඒක වැරදි නෑ.
ඔව් ඒක වැරදි නෑ කිව්වට දැන් තාම ශක්තිය නෑ ওই දෙක වෙන් කරගන්න. මේ මතකේද මේ කෙලෙස් වලින් හදපු දෙයද කියන එක.
එදා හිටියේ මම තමයි මේ විදිහට මේ නම තිබුණා මේ රජ කෙනෙක් කියලා. මගේ විසල තමයි අර අහවලා කියලා.
ඔව්. එහෙනම් කියලා. එතකොට මැරිලා මැරි ඉපදී ඉපදී ආපු ජීවිත ටිකක් කියනවා. එතකොට ඒ ආවේ එතකොට 70 30 දැකලාද අවිද්‍යාවෙන් ඉඳලාද? අවිද්‍යාවෙන් හිටපු නිසයි මෙහෙම වෙවිලා
තියෙන්නේ. නෑ මම දුන්න බුදුනාට පස්සේ කිව්වේ.
ඒක තමයි අවිද්‍යාව නැති වුණේ බුදුනාට පස්සේ.
ඔව්.
එතකන් අවිද්‍යාවෙන් වෙවිලා
තියෙන්නේ. ඔව්. ඒක බුදුනාට පස්සේ එහෙම
කියන්නේ. ඒ බුදුනාට පස්සේ කියන්න පුළුවන් මං මේ අවිද්‍යාව තියෙනකම් මෙන්න මෙහෙම දේවල් වෙලා තියෙනවා. ඒක නුවණක්. නුවණින් බැලීමක්. හරි? ඒ වුණාට එතකොට කියන්නේ දැන් ඕවා කියනකොට ආයේ අවිද්‍යාවට ගිහින් කියලා. දැන් මේම වෙන හැටි ඇත්ත ඇති හැටි දැකලා ඔය කියන්නේ.
එතකොට ඇත්තට මේවා වෙලා කියනවාද නැත්නම්?
ඒවා වෙලා මොකද ඒවා වුණේ අවිද්‍යාවේ ඉන්නකොටනේ.
හැබැයි බුදුහාමුදුරුවෝ මේක
ඒවා වුණ නැහැ කියනවා නෙමෙයි ඒවා වුණා. ඒවා වුණේ මෙන්න මේ හේතු යදුනහින්. මේකයි දැකන්නේ. එතන අවිද්‍යාව මුලාව තිබුණා හින්දා එතනින් මැරිලා තව තැනක ඉපදුණා. ඒ මැරෙන කොටත් තණ්හාවයි අවිද්‍යාව ඒවා ඉතුරු වෙලා තිබුණා හින්දා මේ කර්ම හින්දා මෙහෙම උපන්න කියලා තියෙනවා.
ඔව්.
එතකොට කර්මෙත් පේනවා. දැන් අලුතෙන් කර්ම නව කර්ම සකස් වෙන්නේ නැති හින්දා නැවත උපතක් නැහැ කියලා පේනවා. හරි. ඔක තේරුම් ගන්න අමාරු.
මම වෙලා තිබුණේ නැති නිසා මේ දේවල් වුණා කියලා කිව්වේ නෑනේ.
මොකද කියලා නැත්තේ? මේ අවිද්‍යාව තණ්හාවින්ද මේ අනන්ත සසරේ ආවා. හරි? ඕක ඉවර කළේ නැත්තම් ආයි කෙලවරක් නැති සසරේ යනවා. ඕක කියලා
නේද? මම
කියලා නැත්තේ අවිද්‍යාව නැති වුණාට පස්සේ
මම කෙනෙක් නැති කර ගන්නවා කියන්නේ.
ඔව් අවබෝධයක්.
තිබුණා මම නැති වෙනවා.
ඔව් තිබුණේ මෝඩකමටනේ. දැන් ඔන්න අර උපමාවෙන් හිතන්නකෝ දැන් බල්ලා වතුරට එබිලා රැවටෙනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. හරිද? මූ කවදා හරි තේරුම් ගන්නවා නෑ ඔතන ඡායාවක් විතරයි කියලා.
එදාට අවබෝධ වුණා.
දැන් අවිද්‍යාව නැති වුණා.
එදාට
නැති වුණාට එයාට පරණ ඊයේ මං මෙතන ඉන්නවා කියලා රැවටුණානේ කියලා කියන්න බෑ. මං ඊයේ හිතුවනේ ඔතන තව බල්ලෙක් හිටියයි කියලා. ඒ මගේ අවිද්‍යාව මේ ඇත්ත ඇතියට නොදන්න හින්දා.
එහෙම කියන්න පුළුවන්. හැබැයි ඊයේ මම ඔතන හිටියා කියලා කියනවනේ.
ඒ අදහසෙන් හිටියා.
ඊයේ මම ඔය මේ කොකුණලන්න හිටියා. කියලා
කියනවා. එහෙම කිව්වා කියලා දැන් මම ඉන්නවා කියන, يعني සම්මතෙන් කතා කරද්දී ওই වචන දාන්න වෙනවා. දැන් බුදුහාමුදුරුවොත් මම කියලා කතා කරනවා.
හරි.
එහෙම නොවුනත් ඔව්. අතන පංචස්කන්ධයක් තිබිලා තියෙනවා. මෙතන පංචස්කන්ධයක් තිබුණා කිව්වනේ. ඕක කාටවත් තේරෙන්නේ නැහැ නේ අහනයි. ඔය හිටියේ මමමයි කියලා ඉතින් කියන්න වෙනවා. ඔව්. ඒක සම්මතේ කතා කරද්දී එහෙම තමයි. එහෙම නැත්තම් කතා කරන්න බෑ. අය ඔක්කොම සතර මහා ධාතු වුණා නම්
ඒ කතාව ඕනේ නැද්ද?
අපිට ඉතින් අර කතාව තේරෙන්නේ නැහැ නේ පරමාර්ථයෙන් කතා කරන්නේ. දැන් මේ මෙච්චර මෙහෙම මෙහෙම කියලා තේරෙන්නේ නැත්තම් නේද? ඒක අවබෝධයක්. ඒ කියන්නේ ලෝකෝත්තර දැක්ම ආපු කෙනාටම අවබෝධ වෙනවා මිසක් මේ මුලාවේ ඉන්න සම්මතේ ඉන්න අයට ඕක තේින්නේ නැහැ. හරි. ඒ හින්දා තමයි අර අධෛර්ය වුණා කියන්නේ. බුද්ධත්වයේ ලැබුවට පස්සේ මේක කිව්වට මේක තේරුම් ගන්න පුළුවන් වෙයිද මේ කෙලෙස් බර සත්වයාට කියලා හිතෙන්නේ. මොකද ඕක තේරෙන්නේ ලෝකෝත්තර දැක්ම ආපු කෙනෙකුට විතරමයි. එතකන් නිකන් කතා ගොඩක් විතර. ඒක හරියට දැන් අපි හීනයක් බලනකොට අපිට ඔක්කොම ඇත්ත.
ඒ
වෙලාවට ඇත්ත. අවදි වුණොත් විතරයි දන්නේ අර හීනයක් දැක්ක කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි තාම ඉන්නේ හීනේ.
අවදි වෙලා තින්නේ.
දැන් බුදුහාමුදුරුවෝ ගැන විශ්වාස කරන හින්දා පොඩ්ඩක් අන්න අවදි වීමක් තියෙනවා. ප්‍රඥායසක් කියලා දෙයක් තියෙනවා කියලා අනුමාන ඥානයක් විතරයි තියෙන්නේ. තාම ඒ පැත්ත දැකලවත් නැහැ. ඒකට මේ හීනේ ඉඳන් තාම කතා කරන්නේ. ඒ කියන්නේ ලෝකේ ඇත්ත කියලා බාර ගන්න මට්ටමේ ඉඳන් කතා කරන්නේ. මේක
අනුමාන ඥානේ
ආවට ඒක දැක්කා නෙවෙයි. ඒකට දැක්ම ඇති වෙනකොට තමයි ඔය ප්‍රශ්නවලට උත්තර එන්නේ.
ඒකම
ප්‍රශ්න නැතුව. ඔව් ඔව්. අර විතර කටුවේ කොමාව ආයතන 6 කියන්නේ විතර කටුව වගේ. එහෙම නැත්නම් විද්‍යාව කියන්නේ මේ විතර කටුව. එතකොට අපි විතර කටුවේ ඇතුළෙමයි සංසාරේ දිගටම ඉඳලා තියෙන්නේ. කවදාවත් එළියට ගිහින් නැහැ. එතකොට මේක ඇතුළේ පේන ටික විතරයි අපිට පේන්නේ. එතකොට මේකෙන් එළියක් ගැන කතා කරන එක, يعني මේ ලෝකෙන් එතරක් ගැන කතා කරන එක, ඒක අනුමාන ඥානකින් දැනගන්නවා මිස
ජීවිතනකම්
බැහැ. ඔව්. ඇත්ත දකින්නකම් බැහැ. එතකොට මේ ආයතන හයට රැවටිලා ඉන්නකම් බැහැ. ඒ හින්දා තමයි ආයතන හයේ ඇත්ත දකින්න අපිට උදව් කරලා තියෙන්නේ ඔය ඇහැ කියන එක. අවිද්‍යාවෙන් හැදුන දෙයක්, කර්මයෙන් හැදුන දෙයක්, තණ්හාවෙන් හැදුන දෙයක්, ආහාරයෙන් හැදුන දෙයක්. හරි. ඔය හතරම ප්‍රත්‍ය වේලා තියෙනවා. ඒකව තේරුම් ගන්න ඕනේ. එහෙන් පෙන්නන රූපෙටත් ওই ටික ප්‍රත්‍ය වේලා තියෙනවා. ඊළඟට ඒ ඇහැ කියන එක හරි පෙන්නන රූපේ හරි උපාදාය රූපයක්. ඒකේ අර පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ලක්ෂණී තියෙන එක. අපේ තියෙන මුලාව හින්දා තමයි අපි ඕක පවතිනවා කියලා නিত্য සංඥාවෙන් අරන් තියෙන්නේ. අනිත්‍ය දේ නিত্য සංඥාවෙන් අරගෙන. ඇයි අනිත්‍ය පේන්නේ නැත්තේ? නিত্য සංඥාවට වැටෙන්නේ මේක තියෙනවා කියන මුලාවට අපි යනවා. මේක හට ගන්න හේතු දකින්නෙත් නැහැ, නිරුද්ධ වෙන බව දකින්නෙත් නැහැ. ඒක තේරුම් ගන්න උදව් වෙන්න තමයි අර පවතින කාලය තුල වෙනස් වෙනවා. තිතස්ස අඤ්ඤ තත්ත්වං පඤ්ඤායති. පවතිනවා කිව්වට එතනක් තියෙන්නේ අඤ්ඤ තත්ත්ව. දැන් අපිට හිතෙන්නේ තಿತಿ තියනවා කියලා. ඇත කියන්නේ නিত্য. එනකට එතනක් තියෙන්නේ අඤ්ඤ තත්ත්ව, අඤ්ඤ ස්වභාව ගොඩක්. හරි. ඒ ඇතිලා නිරුද්ධ වෙන සබහාවේ එතකොට ඕවා තේරුම් ගන්න තමයි මේ උදව් වෙන්න තමයි දැන් ධර්මය උදව් කරගන්න ඕන. අපි තාම අර ලෝකෙන් විතර දැකලා නැති වුණාට දැන් බුදුරජාණන් වහන්සේ මේක දකින්න ඇති කියන ශ්‍රද්ධාවකින් ධර්මයේ මේවා ගැන මේවා කියලා තියෙනවා. එතකොට ඒවා තේරුම් ගන්න උත්සාහයක් ගන්න. ඒකට තමයි මේ මාර්ගයේ දීලා තියෙන්නේ සිහිය වඩන්න. සති සමාධි දෙක වඩන්න. මොකද සමාධිය නැතුව අපි ඉන්නේ නීවරණ කොටක. අපිව මුලා කරන ඒවට වැහිලා ඉන්නේ අපි. ඒතර හිත සංසුන් වෙන තමයි මේ වැහිච්ච ඒවා ඇරෙන්නේ යටපත් වෙන්නේ. ඇත්ත දකින්න පුළුවන්කමට අපේ මනස හදන්න. හ්ම්. ඉතින් සමාධිය වඩන්න ඕන ඊළඟට මේ නුවණින් බලන්න. එතකොට තමයි සිහිය නුවණ දෙක යොදන්න පුළුවන්. සති සම්පජන්. එහෙම කෙනාට තමයි මේවා පේන්නේ කියලා තියෙනවා. ඒ කියන්නේ නීවරණ යටපත් වෙන මනසට තමයි මේවා පේන්නේ. සමාධිය හැදෙනකොට ඔන්න මේ ඇත්ත පේන්න ගන්නවා. එතකන් ඉතින් මේ අපිට තියෙන අනුමාන ඥානයක් විතරයි. ඒ වුණාට ඒ අනුමාන ඥානෙත් වැදගත්. ධර්මයක් අහලා අපිට හිතා ගන්නවත් බැරි දෙයක් ගැන අපි අනුමාන ඥානයක් ඇති කරගන්නවා. හරි. ඒකට තමයි මේ ධර්මයක් තියෙන කාලික උපදින එකේ වාසිය. නැත්තම් ඔවා අහන්නවත් හම්බ වෙන්නේ නැහැ. අඩු ගානේ මේවා එහෙම හින්දානේ ඔවා ගැන හිතන්නවත් අපි බලන්නේ. නැත්තම් මේ වගේ දෙයක් දැන් මේ ඇහැට පේන දේ තියනවාමද ඇහැට පේන දේ තියනවා කියන දෘෂ්ටියේ ඉන්න කෙනාට ඇහැට පේන දේ තියනවාද කියන එහෙම හිතන්න ඕන වෙන්නේ නැහැ. මේ පේන දෙයමයි තියෙන්නේ කියලා විශ්වාස කරනකොට උතන මොකක් හරි වැරද්දක් තියනවාද කියලා හොයන්න ඕන කමක් එන්නේ නැහැ. ඒක තමයි මේක අර සාමාන්‍ය ලෝකෙ කෙනෙකුට තනියෙන් අවබෝධ කරන්න බෑ කියන්නේ. අවබෝධ කළොත් බුදු කෙනෙක්ම වෙන්න ඕන. එහෙ නැත්නම් පසේ බුදු කෙනෙක්වත් වෙන්න ඕන තනියෙන් අවබෝධ කරලා. ඒකට මේක ධර්මයක් අහලා අපි ඒක ගැන නුවණ මෙහෙයෙව්වොත් දකින්න පුළුවන් දෙයක්. ඒක එකපාරට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම තමයි. ඔව්. මොකද අපි අර ලෝකෙට අයිති විදිහටම පිළිගන්න අපේ පුරුදු වෙලා සංසාර පුරුදු. සංසාරේ ආපු පුරුද්දනේ අපිට තියෙන්නේ. ඒ පුරුදු වලින් මිදිලා මේක දිහා බලන්න හරි අමාරුයි. ලොකු නුවණක්, ලොකු සිහියක්, ලොකු උත්සාහයක් ඕන. ඕක ටික ඔක්කොම යදෙන්න ඕන. එක්කම බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවකුත් ඕන. මේ ධර්මයේ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව ඕන, වීරිය ඕන, සතිය ඕන, සමාධිය ඕන, ප්‍රඥාව ඕන.
ප්‍රඥාව තමයි ඒකත් එක්ක ඉපදෙනවානේ. ඒක වඩන්න පුළුවන් එකද? නැහැ, ශ්‍රද්ධාව නෙවෙයි ප්‍රඥාව.
ප්‍රඥාවත් වැඩෙනවා. ඒ කියන්නේ එක එක මට්ටමයිදී එක එක විදිහට තේරුම් ගන්න. නුවණ වැඩෙනවානේ. මුලින්ම මේ
ඒක ඉපිදීමේ තියෙන එක වැඩි කරන්න පුළුවන්ද අපි?
පුළුවන්. දැන් ඕගොල්ලෝ මුලින්ම එනකොට අහපු විදිහට නෙමෙයිනේ දැන් මේවා අහනකොට තේරෙන්නේ. එතකොට අහපු ප්‍රඥාවයි දැන් ප්‍රඥාවයි වෙනස්. නේද? දැන් සද්ද නැතුව අහගෙන ඉන්නවනේ කියනකොට. ඒ කාලේ කොච්චර දේවල් කිව්වද නේද? ප්‍රඥාව වැඩෙනවා අනිත් ඒවා වගේ. සමාධිය කියන එක වඩන්න පුළුවන්. සතිය කියන එක වඩන්න පුළුවන් නේ. ඒවා දියුණු වෙනවා. ඒ කියන්නේ එන්න එන්න ඒ දියුණු වෙනවා. ශ්‍රද්ධාවත් එහෙමයි. Taman මේවා තේරුම් ගන්න දකින්න ධර්මයේ දකින්න දකින්න ශ්‍රද්ධාව
ශ්‍රද්ධාවත් වැඩි
වෙනවා.
වැඩි වෙනවා.
ඔව්. එහෙම ඇවිල්ලා තමයි අර අචල ශ්‍රද්ධාව කියන එකට එන්නේ.
අචල.
අචල ඒ කියන්නේ සැලෙන්නේ නැහැ. ඒ කිසිම සැකයක් නැහැ. මේකමයි ඇත්ත. බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ ඇත්තක්මයි. ආයි වෙන කවුරුවත් ඇවිල්ලා කිව්වට නෑ නෑ ඔහොම නෙමෙයි මෙහෙමයි කියලා එහෙම කැඩෙන්නේ නෑ.
සෝවන් වෙන්න ඕනේ නැහැ
ඒක. ඒක වෙනකොට සෝවන් වෙනවා. ඉතින් ඒක 아무ත දෙයක් නෙමෙයි.
අපි ඔක්කොම දැන් මේ වගේ හිතෙන්නේ නැද්ද? මෙතන මේ කට්ටියට කවුරුවා මන්ද?
හයිද ඔය. ඔය විදිහට දැන් ආයතන ගැන බලන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එහෙන් අපිව රවට්ටනවා නේද? කියන එක. ඒ කියන්නේ එළියේ දෙයක් තියෙනවා කියලා හිතන ගමන් අනිත්‍යත්තට පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ මේ මනසෙන් රවට්ටුව. අහිංකලී චිත්‍රයක් ඇඳලා දුන්නා ඇහි හැකියාවන්. ඇහැට ගන්න පුළුවන් වර්ණ ටිකක් තියෙනවා. ওই ටිකෙන් ඇඳා. අර හරියට පාට ටිකක් එකතු කරලා චිත්‍රය ඇඳා වගේ. ඇහැට ගන්න පුළුවන් වර්ණ ටික අරගෙන ඒකෙන් අඳිනවා චිත්‍රය. ඕක පෙන්වන එක තමයි ඇහැට කරන්න පුළුවන්. ඒක උපකරණයක් විතරයි. කනට පුළුවන් ශබ්ද කියන පාට ටික අරගෙන ඒකෙන් චිත්‍රයක් අඳින්න ඒකට අදාළ. ඒකට හිතට පුළුවන් ඕක දකින්න විතරයි. ඒක හරියට අර කණ්ණාඩිය පුළුවන් ප්‍රතිබිම්බයක් හදන්න. ඔය ප්‍රතිබිම්බේ දකින්න එක තමයි අපි කරන්නේ. ඒ කියන්නේ චිත්‍රය දකින්න එක තමයි මේ කරන්නේ. ඒතර විඥාණයට ඇත්තටම පුළුවන් ඔය ආයතනේ හදලා දෙන මේ චිත්‍රය දකින්න. ඊට වඩා දෙයක් කරන්න බෑ. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ කියේ යානි චිත්‍රාණි ලෝකේ. මේ ලෝකය කියන්නේ චිත්‍ර ගොඩක්. චිත්‍ර ගොඩක්. ඒතර ආයතන හයෙන්ම චිත්‍රය ඇඳලා දෙන්න. ඒක තමයි මේ ප්‍රඥා ඇස කියන්නේ.
ඒ කියන්නේ ආත්ම ප්‍රඥා ඇසක් කියලා එකක් පාන වෙනවා.
ඔව්. මේ ආයතන හයේ ඇත්ත දකින්න එකමයි ප්‍රඥාව කියන්නේ. ඒකට ආයතන වලට මුලා වෙන්නේ නැහැ කියන්නේ ප්‍රඥාව.
ඒක අපිට මනසෙන් කරන්න
බැරි දෙයක්. මනසින්ම තමයි මනසට රැවටෙන්නේ නැතුව මනසෙන් කරන මෙච්චර කල් රවට්ටපු හැටි දකින්න.
මනසට රවට්ටනවා.
ඔව්. ඒකට ඒ රවට්ටන හැටි දකින්නකොට උපදින්නේ ප්‍රඥාව. හරි. ඒ ප්‍රඥාව උපදිනකොට ඇහැ නිරුද්ධ වෙනවා ඇහෙන් පෙන්නන රූප මැකිලා යනවා. කන නිරුද්ධ වෙනවා කනෙන් පෙන්නන ඒ ශබ්ද රූපත් මැකිලා යනවා. ප්‍රඥාව උපදිනවා. ඒ කියන්නේ ආයතනයේ කරන ඒ
මුලාව පේනවා.
මුලාව දකිනකොට මුලාවට අහුවෙන්නේ නැහැ නේ. මුලාවට අහුවෙන්නේ නැහැ කියන්නේ ප්‍රඥාව. ඔව් ඒක තමයි පුරුදු කරන්න. සිත දිහා බලන් ඉන්නවා. සිත හිත වැඩ කරන හැටි බලන් ඉන්න. මොනවද හිතන්නේ දැන් මොනවද හිතන්නේ කියලා බලන් ඉන්න. එතකොට පේයි පරණ දෙයක් ගැන මතක් කරපු ගමන් මේ අතීතයේ ওই නිරුද්ධ වුණ එක. අන නිරුද්ධ වුණ එක දැන් තියෙනවා වගේ පෙන්වනවා. වෙලා ඉවරනේ ඕක. අන්න එහෙම ඒක පෙන්වන්න පුළුවන්. මේ පරණ දෙයක් මතක් කරන ඕක නිරුද්ධ වෙලා. මේ නිරුද්ධ වෙලා කියන එක නුවණින් එන එකක්. අපි මෙච්චර කල් ඕක නොකරනකොට වෙන්නේ ඒක පෙන්නකොට ඒක ගැන තව ටිකක් හිතනවා. හරි ෂෝක් මේ ඕක ගැන ඔන්න මොනවා හරි තව හිතනවා. දැන් මේක පෙන්නකොට ওই නිරුද්ධ වුණ එකක් නේ පෙන්නන්නේ. එතකොට එතනින් එහාට යයිද? යන එක ටික ටික නවතිනවා වෙයි එහෙන් බලනකොට.
ඉමේජිනේෂන් කියන දේ
ඒකම තමයි අපි ඒක ඇත්ත කරගෙන ඉන්න එක තමයි මේ ප්‍රශ්නේ.
ඉමේජිනේෂන් එක
තියෙනවා කියලා හිතන්නේ.
ඒක හොඳ දෙයක් නෙවෙයි නේද? ඉමේජිනේෂන් කියන්නේ.
ඔය දැන් හීනයක් දකින්න එක හොඳයිද?
ප්‍රයෝජනයක් නැහැ.
හොඳ හීනයක් වෙන්න පුළුවන්. ඉතින් අපිට ආසයි. හොඳ ඒක හීනෙන් හරි බලබලා ඉන්න ආසයි.
ලස්සන හීනයක් හරි
නැහැ. ඒ වුණාට ඒක හරිද වැරදිද? වැඩකට ඇති දෙයක් නෙමෙයි.
වැඩකට ඇති
හීනයක් විතරයි.
ඉමේජිනේෂන් නිසා මේ පුරුදු කම්පියුටර්
ඔව් ඉතින් ඕවා හදලා හදලා දැන් මොනවද හම්බ වෙලා තියෙන්නේ සකද දුගද
හැබැයි සර් දැන් මේ බයලක තත්ත්වයක් තියෙනවා අපේ අවුරුදු 3 4 ළමයි ස්කෝලේ ගිහින්සම ප්‍රී ස්කූල් එකට හැමතිස්සෙම කියන්නේ use your imagination කියලා ඉතින් අපේ ළමයි පුරුදු කරන්නේ
imagination
එක වැඩි කරන්නේ
ඒක හරියට මේ ලෝකේ යන විදිහයි ලෝකෙන් එතර වෙන එකයි දෙකක් නේ.
එතකොට තව ළමයින්ට තියෙනවද කිසිම මේ chance එකක් ඇත්ත දකින්න?
දැන් ළමයි ඇත්ත දකින්නට කැමතිද නැත්නම් බොරුවේ ජීවත් වෙනවට කැමතිද? එහෙම ඇහුවොත් නම් කියන්නේ ඇත්ත දකින්නට කැමතියි කියලා. ඒ වුණාට ළමයි
ඒගොල්ලන් ආසා නික බොරු ඒවා
නෑ. ඒගොල්ලෝ ගැන නෙමෙයි මේ අහන්නේ අපි ගැන. ඒ ළමයි නිවන් දකින්නට කැමතිද ලෝකේ යනවට කැමතිද?
නිවන් දකින්නට.
ඒකට ඒ ළමයි භාවනා කරනවට මහාන වෙනවට කැමතිද නැත්නම් ගේන් ඉගෙන ගන්නවට? කොහොම ඉතින් කොහොම? ඕකමනේ සුද්ධෝදන රජුරුව කියන්නේ ඇත්තේ නේද? එතකොට ඒ කාලා සිධවත් කුමාරයා හිටියා නම් අපිට අද මේ මොකක්වත් අහන්න හම්බෙන්නේ
නෑ. ආදී කොච්චර හොඳේ වත්නේ.
හොරෙන් පැනලා ගිය හින්දා යන්තම් බුදු වෙන්න පුළුවන් නෑ. ඉතින්
ඒක
හොරෙන් නෙමෙයි ඉතින් කියලා අවසර අරන් යන්න ගියා නම් යන්න දෙන්නේ නැහැ නේ. අච්චර මේ මාලිගා තුනකුත් හදලා දීලා රජකම දෙන්න ඉන්න පුතා ගිහින් තාත්තගෙන් අහුවා නම් මං කැලේට ගිහින් භාවනා කරන්නද කියලා යන්න දෙයි.
අනිත් එක අපේ බුදුහාමුදුරුව කිව්වා සිද්ධාර්ථ කුමාරයා කිව්වා නම් ඒකෙන් කලබල වෙනවා නේ. ඒ lot of upheaval කියන එක නේ.
ඕකේ මෙහෙම හිතන්න අපි දැන් මේ අපි ලෝකේ යන විදිහ වෙනම එකක්. ලෝකයා හිතන විදිහ වෙනම එකක්. ඒ සංසාරේ යන විදිහ. හරි? එහෙම හිතන්න ගියත් සංසාරයෙන් ගැලවෙන්න බෑ. දැන් බුදුදහම කියන්නේ කිව්වනේ පටිසෝත ගාමී කියලා. අනිත්‍යය හිතන විදිහ අනිත්‍යයට පේන විදිහ නෙමෙයි. ඒක අර ගඟ ගලන විදිහ. බොහොම ටික දෙනෙක් තමයි මේ අනුසෝත ගාමී. අනිත්‍යය යන විදිහ අනුව යනවා. අනුසෝත ගාමී.
තනියම යන්නේ.
පටිසෝත ගාමී කියන්නේ ඒකට විරුද්ධව යනවා. පටි.
Swimming upstream.
ඔව්. උඩ පැත්තට. සෝත කියන්නේ ප්‍රවාහය ගලාගෙන යනවා. අනුසෝත කියන්නේ අනුව යනවා. පටිසෝත කියන්නේ විරුද්ධ වෙනවා. එතකොට මේ දහම තියෙන්නේ ඒකේ ප්‍රතිඵල ලබන්න නම් විරුද්ධව යන්න ඕන. අනිත් හැමෝම හිතන විදිහට වඩා වෙනස්. එතකොට මේක ගලපන්න යන්න එපා මේ ධර්මයන් නොදන්න අය හිතන විදිහට. හරි? මොකද ඒගොල්ලන්ට මේක හිතා ගන්නවත් බැරිද? ධර්මයක් අහලා නුවණින් විමසන කෙනෙකුටම අවබෝධ වෙන එකක් මිසක් ධර්මය අහලා නැති ඒක දන්නේ නැති කෙනාට ඒක හිතා ගන්නවත් බැහැ. ඒකයි මේ බුදු කෙනෙක්ම පහළ වෙලා ඉන්න කාලෙක ඒ ධර්මයක් තියෙන කාලෙක උපදින එකේ වැදගත්කම. අනිත් කාලවල මෙහෙම දෙයක් අහන්නවත් ලැබෙන්නේ නැහැ. අහන්නවත් ලැබෙන්නේ නැතුව කොහොම හිතා ගන්නද නේද? ඉතින් මේක දකින්න ඒවට ගලපන්න ගියාට ගලපන්න බෑ. අනිත් අය මෙහෙමයි කරන්නේ, ලෝකෙ මෙහෙමයි යන්නේ. ඒ විදිහට ඒක අහුවෙන්නේ නැහැ. මොකද මේක ලෝකෙම්ම ඈතර වීමක්. ලෝකෙ ඉක්මවා යෑමක්. ලෝකෝත්තර වීම කියන එක. ඒකට නුවණ ඕන, ඒ කියන්නේ ප්‍රඥාව යෙදෙන්න ඕන. ඒ වගේම ලොකු වීරියක් උත්සාහයක් යෙදෙන්න ඕන. උත්සාහය යෙදෙන්න ඕන අපි සිහිය පිහිටන. සරින් සරේ හරි හිත වැඩ කරන හැටි බලන්න පුළුවන් නම් ලොකු උත්සාහයක් ඒක. නිකන් බලන්න බෑ හිත වැඩ කරන හැටි. උත්සාහයක් අරන් මතක් කර කර දැන් පොඩ්ඩක් බලන්න ඕන හිත මොනවද කරන්න කියලා. හොඳට
මතක්
කරලා දීලා
මතක් වෙනවා දැන් කරලා නේද මේ ඉන්නේ කියලා. අන්න ඒව එකක්
එනවා. අහම් බලන්නේ ඒ අර උත්සාහය තියෙන්න ඕන. උත්සාහය එක්ක සිහිය පිහිටන්න. හරි. එතකොට ඒකට ඒ උත්සාහය තමයි වායාමය කියන්නේ. සම්මා වායාම, සම්මා විරිය, සම්මා සති. හරි. ওই ටික යෙදෙනකොට අන්න සමාධිය වැඩෙනවා. වායාම, සති, සමාධි. එතකොට ඒ ටිකේ අර වීරිය යෙදෙනකොට තමයි ඒ සමාධිය එහෙම දිනුනේ. සතිය පිහිටා. එතකොට වීරිය වෙන්න ඕන අපි ධර්මයට අනුව මේක දකින්න එක. අපි දන්න විදිහට බලන එක නෙමෙයි. ඒක වීරිය නොකලත් බලනවනේ. ලෝකෙට ඇති විදිහ. දැන් උත්සාහ කරන්න ඕන මේ 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 බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහට මේක බලන්න පුරුදු වෙන්න. එතකොට ඒකේ පුරුදු වෙන්න ඕන ආයතනය කියන එකේ බොරුව මොකද්ද කියලා බලලා ඒකට අහු වෙන්නේ නැතුව රවටෙන්නේ නැතුව ඒක නුවණින් බලන්න පුළුවන්. ඒකට තමයි මේ මේව දැන් පැහැදිලි නැත්නම් ආයෙ ආයෙ විමසලා තේරුම් ගන්න.
එන සමානේ අපි මුලින්දම ආයි පටන් ගන්න තර පන්සලේ ටේප් එක ශටිච්ච සමුපාදය ගැන නේද? හැබැයි අපි සර් එක ඒක ආයි කරොත් අපිට ඒක
ඒකේ අර ප්‍රශ්නේ මොකද මේ කාය සංස්කාර කොහොමද විඥානයට එක සසඳන්නේ කියන ඒ ප්‍රශ්නේ තමයි සර් ඒක තේරුම් ගන්න දෙන්න තිබුණේ.
කාය සංස්කාර සංස්කාර හින්දා විඥානය ඇති වෙන්නේ කොහොමද වේ? ඔයගොල්ලෝ දැනගන්න ඕන අර දැන් ආයතන විඥානයේ එකක්. ඒ කියන්නේ චක්කු විඥානය කියන එක එකක්. ඔක මනසෙන් දැනගන්නකොට තමයි මුලාව වෙන්නේ.
මනෝ විඥාන.
මනෝ විඥාන. දැන් ඇහැට පේන මට්ටමේ වරදක් නැහැ. ඒක ඇහි හැකියාව එහෙම පෙන්වන්න කරලා දෙනවා. අර චිත්‍රයක් පෙන්වන එක. එතකොට මේ පෙන්වන එක එළිය සතර මහා ධාතුවකට සම්බන්ධ කරලා එළිය රූපයක් කරලා ගන්න එක කරන්නේ මනස. ඔය එළියේ තියෙන දෙයක් කරලා පෙන්වන්නේ මනස. අන්න එතන වැරද්දක් වෙනවා කියන එක. තර උපමා මතක් කර කර බලන්න වතුරට එදෙන බල්ලා. දැන් බල්ලෙක් වගේ පේන එකේ වරදක් නැහැ. ඒක ඇහැ පේන මට්ටම. වගේ පේන. ඒ චිත්‍රය. ඒ චිත්‍රය බලලා එළියේ බල්ලෙක් ඉන්නවා කියන එක ඔන්න මුලාව. අවිද්‍යාවෙන් හදපු දෙයක්. මනසෙන් හදපු දෙයක්. එතකොට ඒක තමයි මේ විඥාණයට දැర్శණය වෙන්නේ ඊළඟට. මනෝ විඥාණයට හිතෙන්නේ එළියේ තියෙන රූපයක්. ඕක තමයි නාම රූපේ. ඒක ඔව්. ඒක ඇත්ත රූපයක් නෙමෙයි. සතර මහා ධාතු රූපේ වෙනයි අපි හිතන රූපේ වෙනම එක. එතකොට හිතන රූපේ තමයි දැන් නාම රූපේ. එළියේ බල්ලෙක් ඉන්නවා කියන එක හිතන දෙයක්. ඒ කියන්නේ හිතට අරමුණු වෙන දෙයක්. ඒ රූපය දැන් ඉන්න බල්ලට පැවැත්මක් දෙන්න. මුලාවෙන් ඉන්නකොට. දැන් මේ බල්ලා මුලාවෙන් ඉන්නකොට අර එළියේ බල්ලෙක් ඉන්නවා කියපු ගමන් ඒ බල්ලා ඉන්නවා කියලා හිතෙනවා. එතකොට ඒ බල්ලා තමයි අතීත රූප වෙන්නේ, වර්තමාන රූප වෙන්නේ, අනාගත රූප වෙන්නේ. මේක මේ හිතෙන් කෙලෙස් හින්දා හදපු එකක්, ඒක හිතත් එක්කම නිරුද්ධ වෙනවා කියන එකක් පේන්නේ. හරි. එතකොට මේ වර්තමානයේ ගත්ත චිත්‍රයට අතීත අත්දැකීමක් දාලා මේක හදුවා කියන එක පේන්නේ. ତେର මං කිය අතීතේ නිරුද්ධ වෙලා නම් අතීතෙන් දැන් දෙයක් ඇදලා ගන්න බෑනේ. ඒක පැත්තකින් එහෙම කඩන්න පුළුවන්. පරණ දෙයකට දානකොටම ඕ අතීතේ නිරුද්ධයි කියලා සිහි කරන්න පුළුවන් නම් එතනත් අර වර්තමානයේ ඇත්ත දකින්න. අතීතේ නිරුද්ධයි කියලා දන්නේ නැති වුණහම අතීත දේ මේකට සම්බන්ධ කරලා අලුත් දෙයක් හදනවා. ඒක අනාගතේ අත්දකින්න පුළුවන්. ඔය බල්ලා ආයේ ඇහෙන් දකින්න පුළුවන්, කණෙන් අහන්න පුළුවන්, නාසයෙන් අත්දැක. එහෙම අනාගතේට ඉතුරු කරනවා. තේරුණාද මේ කියන එක? දැන් වර්තමානයේ ඇහෙන් අරන් දෙනවා චිත්‍ර සටහන ප්‍රතිබිම්බයක්.
ඒ කියන්නේ ඒක තමයි ඉමේජිනේෂන් කියන්නේ.
අනාගතේට තියෙන එක. වර්තමානයේ ගන්න එක එකක් තමයි ඕක චිත්‍ර සටහනක්. මේ හේතු යෙදුණා හින්දා ඇඳුනා ඒක හැමම ඉවරයි කියලා දකින්න එක. ඒ වර්තමානයේ ඇත්ත දකින්න. හැබැයි ඒක එකපාරට බෑ. අපිට වෙන්නේ මේ චිත්‍රෙට පරණ එකක් දාලා ලෝකෙට අයිති කරලා හිතලා ඉවරයි. එතකොට දැන් පෙන්වන්න පුළුවන් ඔය අතීතේ දෙයක් නෙමෙයි මෙතෙන්ට සම්බන්ධ කරලා. අතීතේ නිරුද්ධ වෙලා ඉවරයි. ඒක දැක්කත් මෙතනින් නවත්තන්න පුළුවන්. ତର ওই දෙකෙන් මොකක් හරි දැක්කොත් අනාගතයට ඔබ ඉතුරු කරන්නේ. අනාගතේ අත්දකින්න ඉතුරු කරන්නේ. ඒක මේ මොහොතේ පෙන්눔 කරපු එක එහෙමම නිරුද්ධ වෙනවා.
අනාගතයට ඉතුරු කරගන්නේ තණ්හාව
නිසා. ඔව්. දැන් එළියේ දෙයක් දාපු ගමන් ඊළඟට ඒකට තණ්හා කරනවා. ඒක අත්දකින්න තමයි ඊළඟට ආයතන ඕන වෙන්නේ, උපදන්න ඕන කමයි. හරි. මේ මොහොතේ වර්තමානයේ තිබෙන එක ඒක ඇත්ත දැක්කනම් ඕක තමයි කරන්න කියන්නේ. අතීතේ නිරුද්ධ වෙලා ඉවරයි, අනාගතේ ඇවිල්ලා නැහැ. වර්තමානයේ මේ මොහොතේ තියෙන දේ ඒ මොහොතේම විදර්ශනා කරන්න කියන එක තමයි කියන්නේ. තත්ත්ව විපස්සති. ඒ තැනම විදර්ශනය කරා මේ මොහොතේ දකින්න. ඒක කරන්න පුළුවන් නම් මාර්ගයේ වැඩෙන. ඒක එකපාරට බැරි හින්දා තමයි දැන් මේව තේරුම් කරලා දීලා සිහිය පිහිටනවා කියන ඔන්න ඔය වර්තමානයේ ඇත්ත දකින්න එක. ඒ කියන්නේ
නිරුද්ධ වෙන එක තමයි දකින්න ඕනේ.
ඔව්. නිරුද්ධ වෙන එක දැක්කනම් ඒක අතීතයට යන්නේ නැහැ. අතීතයට ගියොත් ඒක අපි ඉතුරු කරගන්නවා ආයෙගන්න. يعني සිහි කරගන්න ඉතුරු කරගන්න. මේ හටගන්න එක මෙහෙම නිරුද්ධ. නැත්නම් වර්තමානයේ ඉන්නවා කියන්නේ වර්තමානයේ අනිත්‍ය දකිනවා. අපිට වෙලා තියෙන්නේ වර්තමානයේ අනිත්‍ය නෙමෙයි නිට්ටය බවක් පේන්නේ. නිට්ටය වුණ ගමන් ඕක අතීතෙත් තියෙනවා. අතීතේ. ආ මේ සිද්ධ වුණ දේ තියෙනවා. නිට්ටය කරලා යවන්නේ. මේ මොහොතේ මේ හේතු යෙදුන හින්දා මෙහෙම පෙනුනා එච්චරයි. ඒක එහෙමම ඉවරයි. හේතු යෙදෙන්නේ නැති වෙනකොට ඉවරයි. දැන් කණ්ණාඩියේ ඇති වුණ ප්‍රතිබිම්බේ දැන් නැහැනේ. උදේ මූණ බැලුවට දැන් කණ්ණාඩියේ මූණක් නැහැනේ. ඒක නිරුද්ධ වෙනවා. මේ ප්‍රතිබිම්බේ හැදෙන්න හේතු යෙදෙනකොට ඒක තිබුණා. එහෙමම ඒක ඉවරයි. ඔන්න ඔක දකින්න ඕන වර්තමාන.
experience එක.
ඔව්. අරණ එකේ ඉවරයි. ඉවරයි. මේව සම්බන්ධ කරන්නේ. හරි. හොඳයි. එහෙනම් අපි අවසන් කරමු නේද? දැන්. හොඳයි. දැන් අවබෝධය හොඳයි එන්නේ. කියන ගැටලු තියෙන ඒවා අහලා ඔය හදා ගන්න. මේ කාලය තුල දැන් ආයේ සතුටු වෙන්න පුළුවන්. හොඳ අපේ ප්‍රඥාව වැඩෙන ඊළඟට භාවනා කරලා සමාධිය වැඩුණා, හඳ සීලයක් රැකුණා, ප්‍රඥාව වැඩුණා. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා වැඩෙන උසස් කුසල කර්ම, ඒ කියන්නේ මහානිසංස කුසල කර්ම සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක පුළුවන් අපිට පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නව නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සමගින් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක උත්පත්තිය ලැබලා පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සබ්බ සස්ස. හොඳයි, තනිවම සංකල්ප